සමන්තාචක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදම් ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස දුන්නිංගහස්ස ලහුනෝ යත්ථ කාම නිපාතිනෝ චිත්තස්ස ධමතෝ සාදු චිත්තං දන්තං සුඛාවහංති
කෝටේ ශ්‍රී නාග විහාරාධිපති ගරුකටයුතු පූජනීය පණ්ඩිත වතුරබිල නම කියන්නට අවසරයි. සුජාත නායක ගුරු ස්වාමීන් වහන්සේ වරක් ප්‍රමුඛ මහා සංඝරත්නය අවසරයි. ශ්‍රද්ධාවන්තයනි,
තුල්ලෝකාග්‍ර වූ භාග්‍යවත් අරිහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ අවවාදය ශාසනය කෙටියෙන් ප්‍රකාශ කළොත් වචන තුනකින් කියත හැකි. සිත දමනය කරගන්න. සිත දමනය කිරීමෙන් සියලුම ප්‍රතිලාභ සියලුම සැපයන් අධිගමනය කරන්නට පුළුවන්. ඒක තමයි මා මාතෘකා කළ ගාථාවෙන් කියවුනේ. චිත්තස්ස දමතෝ සාධු චිත්තං දන්තං සුඛාවහං. සිත දමනය කර ගැනීම යහපත්. දමනය කරගන්නා වූ කරන ලද සිත සැප එළවයි කියන එකයි බුදුරජාණන් වහන්සේගේ දේශනාව. පින්වතුනි, බුදුවරේ ලෝකෙහි පහළවන්නේ ලෝකයේ තුල ඇති සාමාන්‍ය සත්වයාට නොපෙනෙන, සාමාන්‍ය සත්වයා අවබෝධ කර නොගන්න සත්‍යයක් දේශනා කිරීමටයි. වැසී තිබෙන සත්‍යයක් මතු කර පෙන්වීමටයි. ඒකට අපි කියනවා දුක්ඛාර්ය සත්‍ය කියලා. ඒ දුක්ඛාර්ය සත්‍ය නැවත නැවත ඇති වෙන්නේ, දුක නැවත නැවත ඇතිවන්නේ හේතුවක් නිසා. ඒකට කියනවා සමුදයාර්ය සත්‍ය කියලා. ඒ දුකේ සමුදේ නැති බව නම් වූ පරම සුඛයක් පවතිනවා. ඒකට කියන නිරෝධාර්ය සත්‍යය. ඒ නිරෝධාර්ය සත්‍යය අවබෝධ කර ගැනීමට කලියුතු පිළිවෙල මාර්ග ආර්ය සත්‍යය. ඒක දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආර්ය සත්‍යය කියලා දීර්ඝ විස්තර කරනවා. මේකට කියන චතුරාර්ය සත්‍යය. සත්‍ය කියන්නේ මොකක්ද? සත්‍ය කියලා කියන්නේ කින්නොතුනි, සත්‍ය සාමාන්‍ය විවරණය වන්නේ යම් ප්‍රකාශනයක් යමෙක් සිද්ධ කළොත් ඒ ප්‍රකාශනය ලෝකයේහි සත්‍ය වශයෙන්ම සිද්ධ වේද, ඒ කියපු දේ ලෝකයේ සත්‍ය වශයෙන් පවතීද, ඒසේ නම් ඒ සත්‍යයි. සත්‍ය වශයෙන් යනවා කියන එක සැබවින්ම වෙයිද? දැන් අපි කියනවා මම ඊයේ ගමට ගියා. සැබවින්ම ඒ දේ සිදු වුණා නම් මගේ ප්‍රකාශනය සත්‍යයි. මම ඊයේ ගමට ගියේ නැත්නම් ඒ ප්‍රකාශනය අසත්‍යයි. සත්‍ය අසත්‍ය කියන එක හැමතිස්සෙම ප්‍රකාශනහ ප්‍රතිබද්ධයි. එහෙම නැතුව සත්‍යයක් වෙනම ලෝකයේ තියනවා කියලා සමහර අදහස් කළා තියෙනවා සමහරු. සාමාන්‍ය පිළිගත් අදහස සත්‍ය හෝ අසත්‍ය වන්නේ යමකගේ ප්‍රකාශනයක්. යමෙක් කියපු දෙයක්. එහෙමනේ අපි කියන්නේ නේ. ඒ කියපු දෙය ඇත්ත, ඒ කියපු දෙය බොරු, ඒ කියපු දෙය අසත්‍ය. සත්‍ය අසත්‍ය යනු ප්‍රකාශනයක් මත යෙදෙන එක. හැබැයි ඒ කියපු ප්‍රකාශනය ලෝකේහි සැබවින්ම සිද්ධ වෙච්ච දෙයක් නම්, සැබවින්ම තියෙන දෙයක් නම්, ඒ කියවෙන දෙය දැන් කවුරු හරි කියනවා මගේ නිවසේහි මණිකක් තියෙනවා කියලා. ඒ ප්‍රකාශනය සත්‍යපනද සත්‍ය වේදක නම්, ඒක සත්‍යාපනය කිරීමට නම් ඇත්තටම සැබවින්ම ඔහුගේ නිවසේහි මණිකක් තිබිය යුතුයි. එහෙම නැත්නම් ඒ ප්‍රකාශනය බොරුවක්. බුදුරජාණන් වහන්සේ දේශනා කර සත්‍ය හතරක්. ඒ සත්‍ය හතර සැබවින්ම ක්‍රියාත්මක වේ නම්, සැබවින්ම පවතී නම්, ඒ ප්‍රකාශ කරපු දෙය සැබවින්ම ක්‍රියාත්මක වේ නම්, සැබවින්ම පවතී නම්, ඒක සත්‍යයක්. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු සත්‍ය නැත්තම් මේ ප්‍රකාශන හතර කිසිම ක්‍රමයකින් අසත්‍ය වන්නේ නැහැ, අසත්‍ය කරන්නටත් බෑ. උදාහරණ තුනක් බලමු. අපි කියනවා සත්‍ය වශයෙන් මිනිස්සෙක් ඉන්නවා කියලා. මිනිස්සෙක් ඉඳි සිටිනවා කියලා කියනවා. අපි ඔය ඉංග්‍රීසියෙන් කියනවා problem of identity කියලා. කවුද මිනිස්සයා? ශරීරේ කවර කොටසටද මිනිස්සයා කියව යුත්තේ? මේකේ තියෙන නීතිය තමයි යමක් යමක් හා සමාන වේ නම්, අපි කියනවා A B හා සමාන වේ නම්, A තුල තිබිය යුතු සියලු ගුණාංග B තුල තිබිය යුතුයි. මේක තමයි තර්කය. මේක තමයි න්‍යාය. A B ට සමාන වේ නම්, A තුල යම් ගුණයක් තිබේ නම්, යම් ලක්ෂණයක් තිබේ නම්, ඒ සියල්ල B තුල තිබිය යුතුයි. එතකොට අපි කියනවා මිනිස්සෙක් ඉන්නවා කියලා, සත්වෙක් ඉන්නවා කියලා, මම ඉන්නවා කියලා. මම යන කවිතර ඉස්සරම අපි නිර්වචනය කරගන්නට ඕනේ කවුද මම? මම යනු කයක් තියෙන, හැඟීම් තියෙන, හොඳ වැඩ නරක වැඩ කරන, ඉලක්කයක් තියෙන, ඒ වගේ කටයුතු කරන කෙනෙක්. ඒ සියලු ලක්ෂණ වලින් සමන්විත එක්කෙනෙක්. ඔක ඉතා වැදගත්. මම යනු ඒ සියලු ලක්ෂණ වලින් සමන්විත එක කෙනෙක්, එක පුද්ගලයෙක්. මමල දෙන්නෙක් අපේ ජීවිතේ නැහැ නේ. ඒක කැපිටල් I කියලා කියන්නේ නැහැ, කැපිටල් වලින් කියන්නේ නැහැ. එක මමයි ඉන්නේ මේ ලෝකේ. මම කියලා එක්කෙනයි. ඒක තමයි ලෝකේ තියෙන වැදගත්ම වචනය. මම එකිනෙකාට දෙන වැදගත්ම වචනේ. මමලා දෙන්නේක් නෑ. මගේ යම් යම් වෙනස්කම් වෙන්නට ඇති. නමුත් මේ එකම මම තමයි ඉපදුනේ, එකම මම තමයි ධන ගෑවේ, එකම මම තමයි ඇවිද්දේ, එකම මම තමයි ඉස්කෝලේ ගියේ, එකම මම තමයි රැකියා කරේ, එකම මම තමයි විවාහ වුණේ, එකම මම තමයි දවසක මියන්නේ. දැන් අපි අදහස ඒ එක මම තුල ලක්ෂණ ගොඩක් තියෙනවා. රූපයක් තියෙනවා. හැඟීම් ටිකක් කලින් කලට වෙනස් වෙන බව ඇත්ත. මේ මේක පැකේජ් එකක්. මේක සමෝ දෙර දේවල් ගොඩක්. ඒ සියල්ලේ ඒ සියල්ල සහිත කෙනෙක් තමයි මම. ඒ මමට සමපාත කරන්නට කෙනෙක් ඕ දෙයක් සමානයි. දෙයක් කෙනෙක් නෙවෙයි දෙයක්. ඒ මමට සමපාත කරන්නට දෙයක් මේ ශරීරයේ ඇතුලෙන් හොයන්නට බෑ. කවර කොටස ඇහුවත් කෙස් ලොම් නිය දත් සම් මස් නහර හදවත මොළය පවා මතක තියාගන්න. සමහර කෙනෙක් කියනවා මොළය තමයි මේක ක්‍රියාත්මක වෙන්නේ. මොළෙහි පවා මේ මමයයි සම්මත සියලු ලක්ෂණ නැත. විශේෂයෙන් හැඟීම් දැනීම් ඉංග්‍රීසි කරන ක්වාලියක් දැනෙන බව විඳින බව මේක භෞතිකයකට තියෙන පුළුවන් දෙයක් නෙවෙයි. එනිසා මමයයි සම්මත මේ කෙනා මේ ශරීරයේ කිසි තැනක හොයන්නට බෑ. එතකොට ඊපස්සේ සිත බැලුවමත් එහෙමයි. අපි කියනවා කිසිම එක සම්පූර්ණයෙන් විස්තර කරන්න යන්නේ නෑ. මම කියන දෙය මම කියන එක ගත්තොත් දැන් උදාහරණ අපි කියනවා මම අසවල් විභාගය සමර්ථ වුණා. මම අසවල් කාලයේදී අසවල් රැකියාවට අනුයුක්ත වුණා. ඒක සත්‍යයි නේද? ඒක සත්‍යයි. ඒක වැරදි නෙවෙයි. ඒක නීතියටත් ඉදිරියෙත් බලංගුයි. ඇත්තට මෙහෙම වුණා නම්. හැබැයි දාර්ශනික වශයෙන් ওই ප්‍රකාශනය කිව්වොත් කවුරු හරි දාර්ශනිකයෙක් අහනවා මම රැකියාවට අනුයුක්ත වුණා. ඉස්සෙල්ලා මම ඉන්නේපයි රැකියාවට අනුයුක්ත වෙන්න. එහෙනම් මට ඉස්සෙල්ලා මාව පෙන්නලා ඉන්න. ඔබව පෙන්වන්න. කවුද ඔබ? මේ ශරීරයේ කවර කොටසක්ද ඔබ? කවර සිතක්ද ඔබ? ඔබ ලෝභ සිතද? ද්වේෂ සිතද? මෝහ සිතද? මොකද සිත කියන එක ඉපදෙනවා බිඳෙනවා. ඒක වෙනස් වෙනවා. අලුත් අලුත් සිත වෙනස් වෙනවා. එක සිතකට මම කියන්න බෑ. ද්වේෂය හටගත්ත සිතට මම වුණොත් මම යනු හරිම රෞද්‍ර මිනිස්සෙක් වෙනවා. ලෝභ සිතන මම කිව්වොත් මම යනු ඇලෙන පුද්ගලයෙක් වෙනවා. නේ නේ නේ. ඒක හැංගීමකට මාව ලඝු කරන්න බෑ. එහෙමනේ අපි කියන අපිට නෑ මම විතක ඇලෙන්න විතක යටෙන්න විතක සතුටු වෙන්න විතක ඥානවත්ව තීරණ ගන්න විතක කම්මැලි වෙන්න විතක වීරියවන්ත මේ හැම එකෙම යුක්ත කෙනානේ. එහෙමනේ අපි මාව නිර්වචනය කරගන්නේ. එහෙනම් එක එක සිතකට එක එක හැංගීමකට මාව ලඝු කරන්නට බෑ. ඒතර දාර්ශනිකයන් අහන්නේ ප්‍රශ්නේ තමයි ඉස්සල්ලා ඔබ මාව පින්නලා ඉන්න මේ වාක්‍ය සත්‍යාපනය කරන්න කලින් මම රැකියාවට ඇතුළත් වුණා කියන එක සත්‍ය වෙන්න නම් තිබිය යුතු කරුණු දෙකක් තියෙනවා නේද? මම කියලා කෙනෙක් ඉන්නට ඕනේ, ඔබ කියන රැකියාව තියෙන්නට ඕනේ. එහෙම නැත්නම් මේක සත්‍යාපනය කරන්න බෑනේ. සහ අනුයුක්ත වීම කියලා එකක් තියෙන්නට ඕනේ. දැන් තම තමන් හිතන්න. තමන් වෛද්‍ය වෘත්තියටද, ඉංජිනේරු වෘත්තියටද, ගුරු වෘත්තියටද මොන වෘත්තියකටද ගියේ? මම හිටියා රැකියා වේකන්සිය තිබුණා, මම ඒකට අනුයුක්ත වුණා. ඕකනේ කර්ම තුන. දාර්ශනිකයා කියනවා, භික්ෂුන් වහන්සේ කියනවා, ඔය ප්‍රකාශනයේ ඉස්සලා මාව පෙන්නලා ඉන්න. එතකොට දැන් ඔබට බගකීමක් කියනවා මාව පෙන්වන්න. අහනවා කෙස්ද, ලොම්ද, නියඳ, දත්ද, සමද, නහරද, මේ කවර කොටසද, මොන සිතද, ලෝභ සිතද, ද්වේෂ සිතද, මොන සිතද? ඒ වෙලාවේ ඔබට තියෙන එක උත්තරය දෙන්න. මේ සියල්ල එකතුව මම. වෙන එකක් බෑ. හොඳට හිතන්න. මේ සියල්ල එකතුව මම කියන එක විතරයි දෙන්න පුළුවන් එකම උත්තරේ. ඔබ සියල්ල එකතුව මම කියලා කියපු ගමන් අනිත් දාර්ශනිකයා ප්‍රශ්නේ ගේනවා. මේ ශරීර කොටස් සියල්ල එකතුව මම නම් මේ ශරීර කොටස් ටික ගෙන් කරලා ගලවලා මිටියක් බැඳලා ගොඩ ගහලා තිබ්බොත් ඒත් ඔබද? එතකොට ශරීර කොටස් ටිකක් විතරයි. හරක අරන් එනකොට මරන්න කොහොමද අරන් එන්නේ? හරක ගෙන යමි. හරක මරමි. මස්කල්ල විකුණන්නේ විකුණන්නේ කොහොමද? හරකෙක් විකුණනවා කියලාද? මස් විකුණන්නේ. එහෙම කියන්නේ නැහැ. හරකෙක් ගන්න එහෙම කියන්නේ නැහැ. මාළු නම් කියනවා. මාළුවා මොකද කූරිය අපිට ඉන්නේ. මස් බුදුරජාණන් දේශනා ගෝඝාතකේට ඇති වෙනවා හරකා ගෙනියමි හරකා මරම කියන සංඥාව. නමුත් විකුණද්දී ඇති වෙන්නේ මස් විකුණමි, මස් කිරමි, මස් වෙනදාම් කරමි කියන හැඟීම. එනිසා මතක තියාගන්න, කවුරු හරි කිව්වොත් මේ ගොඩවල් සියල්ල මම කියලා නෑ 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 තාම තියෙන්නේ කොටස් ටික පමණයි. රතය යනු රෝදය, චැසිය, සීට් එක, එන්ජිම, මේ සියල්ලෙහි සියල්ල එකතු වුණාම රතය කියලා කියනවා. නමුත් ඇත්තටම තියෙන්නේ කොටස් ටික පමණයි. මේ කොටස් ටික යම් ආකාරයකින් පවතිනකොට රතයේ විවහාර කරන එක වෙනම දෙයක්. නමුත් එතන රතය කියලා එක දෙයක් නැහැ. එතන තියෙන කොටස් සමූහයක් විතරයි. කොටස් ටික වෙන් කළත් කොටස් සමූහයක්, කොටස් ටික එකතු කළත් කොටස් සමූහයක්. වෙනස තියෙන්නේ මේ ටික ඇසෙම්බල් කරලා එක විදිහකට. එච්චරයි වෙනස. කොටස් කොටස්මයි. කොටස් කොටස්මයි. ඒ නිසා ශරීර කොටස් එකිනෙකක් මම නෙවෙයි නම් මම නොවන ශරීර කොටස් ටික මම නොවන සිත් ගොඩ එකතු වුණා කියලා මමෙක් හැදෙන්නට බෑ. ඒකත් දාර්ශනික තර්කයක්. යම් යම් කොටස් ටිකක් එක එකක් මම නොවේ නම් මම නොවන කොටස් ටිකක් එකතු වෙලා මමෙක් හැදෙන්න බෑ. එක එක කොටසක් රතය නොවේ නම් රෝධය රතය නෙවෙයි, චැසිය රතය නෙවෙයි, එන්ජිම රතය නෙවෙයි, ආසනේ රතය නෙවෙයි. රතය නොවන කොටස් රතයක් නොවන එක එක කොටස් ටිකක් එකතු වුණාට රතයක් හැදෙන්න බෑ. තියෙන්නේ තාම කොටස් ටික පමණයි. ඔබට එක එක තර්කයක් ගේන්න පුළුවන් මේකේ. දාර්ශනිකයෙක්ද කතා කරන්නේ? නෑ. පොඩි වෙනසක් තියෙනවා. දාර්ශනිකයෙක් කියනවා මම නෑ මෙතන. භික්ෂුන් වහන්සේ කියනවා මම නෑ. තියෙන්නේ කොටස් ටිකක් විතරයි. ඒ නිසා ඔබගේ ප්‍රකාශනයේ සාවද්‍යයි. ඔබ රැකියාවට ඇතුළත් වෙන්න කලින් ඔබ ඔප්පු කරලා ඉන්න ඕනේ ඔබ කියලා කෙනෙක් හිටියා කියලා. ඔබට ඔප්පු කරගන්න බෑ. ඒ නිසා ඔබගේ ප්‍රකාශනයේ සාවද්‍යයි. ඔකට කියනවා සම්මුති සත්‍යයෙන් බලනකොට ඇත්ත වෙන දෙය පරමාර්ථ සත්‍යයෙන් බලනකොට බොරු වෙනවා. ඔකට කියන්නේ සම්මුති සත්‍ය පරමාර්ථ සත්‍ය ඉදිරියේ බොරු. අරක බොරු කියලා ඒක අපි ජීවත් වෙනවා. ඒක වෙනම දෙයක්. නමුත් දාර්ශනික කෝණයෙන් බැලුවොත් ඒක වැරදි. ඒ ප්‍රකාශය වැරදි. හැබැයි ඔබට එක තර්කයක් කියන්න පුළුවන්. ඒ තර්කය ලස්සනයි. ස්වාමීන් වහන්ස නැත්නම් දාර්ශනිකයට කියනවා හරි කොටස් එක එකක් රතේ නෙවෙයි. ඒක මම පිළිගන්නවා. ඒක අපි හැමෝටම තේරෙනවා. හැබැයි මේ එක එක කොටසට කරන්න බැරි දෙය මේ කොටස් ටික එකතු වුණාම කෙරෙනවනේ. මොකද මට රෝදෙක නැගලා ගමනක් යන්න බෑ, එන්ජිමෙන් ගමනක් යන්න බෑ. නමුත් එන්ජිමයි රෝදෙයි චැසියයි බොඩියයි ඔක්කොම එකතු වෙච්චා අපි ගමනක් යනවා. ඒ නිසා රතයක් තිබිය යුතුයි නේද? තරකේ ලස්සන එක එක කොටසක් රතේ වෙන්නේ. ඒක අපි හැමෝටම තේරෙනවා, පොඩි ළමයටත් තේරෙනවා සායනාංශ. නමුත් මේ කොටස් ටික එකතු වුණාම ඒ ඒ කොටසෙන් කරන්න බැරි වැඩක් කෙරෙනවානේ. ඒ කියන්නේ රතයක් තියෙන්න එපැයි. නැත්තම් කොහොමද ගමන යන්නේ අපි? මේ එක එක ශරීර කොටසෙන් මොළයෙන් විතරක් කරන්න බැරි දේවල්, හිතෙන් විතරක් කරන්න බැරි දේවල් අපි කරනවානේ. එක එක කොටසක් මම කියලා පෙන්වන්න ඔප්පු කරන්න බැරි නේ මට. නමුත් මම කරන දේක් තියෙනවානේ. මම කනවා, බොනවා, ඉගෙන ගන්නවා, රැකියා කරනවා, දේශන පවත්වනවා. මේ එක එක කොටසට කරන්න බැරි දේවල් මම එකතු වෙලා කරනවා. එහෙනම් මම එක් සිටිය යුතුයි නේද? තරපේ ලස්සනයි. මොකද හිතන්නේ? මිනිස්සු එක මිනිස්සෙට උස්සන්න බැරි මේසයක් තියෙනවා. මිනිස්සු පස් දෙනෙක් එකතු වෙලා එක මුතුව සාමූහිකව එක කණ්ඩායමක් ලෙස මේ මේසෙ උස්සනවා. එක්කෙනෙක්ට දුවන්න බැරි ආයතනයක් තියෙනවා. මිනිස්සු පිරිසක් එකතු වෙලා සමහරු ගිනුම් කරන්නේ, සමහරු දේශන පැවැත්වීම, සමහරු කලමනාකරණය, සමහරු පිරිසිදු කිරීම, සමහරු ඉවීම පිහීම, මේ ඔක්කොම එකතු වෙලා ආයතනය දුවනවා. මොකද හිතන්නේ? තනි කෙනෙක්ට කරන්න බැරි වැඩයක් මිනිස්සු ගොඩක් එකතු වෙලා සාමූහිකව කළ පමණින් ඒ සියලු දෙනා එකක් වෙනවා. නැවත කියනවා. මිනිස්සු එක එක මිනිස්සයාට කරන්න බැරි වැඩය මිනිස්සු සමූහයක් එකතු වෙලා සිද්ධ කරනවා. එහෙම සිද්ධ කළා කියලා සමූහයේ එකක් වෙන්න බෑ. ඒ නිසා කොටස් ටික එකතු වෙලා ඔබ එක එක වැඩ කටයුතු කළාට මේ එකදු කොටසක්වත් මම නෙවෙයි නම් අලුත් වැඩක් කළ පමණින් දේවල් ටික එකතු වෙලා අලුත් වැඩක් කළ පමණින් මමෙක් නිර්මාණය වී නැත. වික්ෂුන් වහන්සේ උත්තර දෙනවා ඔබට. මේකට උත්තර හොයන්න ලේසි නෑ. මේකට උත්තර හොයන්න ලේසි නෑ. මේකට පුළුවන් දාර්ශනිකව යම් යම් තරක ගෙනල්ලා මම මේ කරන ප්‍රකාශන ඉර කරන්න. නමුත් උත්තර දෙන්න ලේසි නෑ. ඒත් අපි කියනවා මම රැකියාවට අනුයුක්ත වුණා යන ප්‍රකාශනය සම්මුති වශයෙන් නැත්ත ගැඹුරින් පරමාර්ථ වශයෙන් හිතුවොත් බොරු. ඒක පරමාර්ථ සත්‍යය. තියෙන්නේ ලෝකයේහි චිත්ත චෛතසික රූප සමූහයක් පමණයි. බුදුරජාණන් දේශනා කරනවා. ඒ ධර්ම ටික එකතු වෙලා අලුත් අලුත් වැඩ කරන නිසා සත්වයේ පුද්ගලයේ ආත්මයක් ඉන්නවාසේ අදහස් ආවට පවතින ධර්ම සමූහයක් ඒ එක එක ධර්මයක් ආත්මයක් නොවේ, සත්වයෙක් නොවේ, පුද්ගලයෙක් නොවේ, මම නොවේ. ඔබ තමයි බුද්ධ වචනය. ඒ එක එක ධර්මයක් ඉපදෙන බිඳෙන බැවින් අනිත්‍යයි, දුක් උපදවන බැවින් දුකයි, වසඟෙහි නැති බැවින් අනාත්මයි. හැබැයි මේ පරමාර්ථ සත්‍යයක් සමහර අවස්ථාවල බොරු වෙනවා. හැමතිස්සෙම නෙමෙයි සමහර අවස්ථාවල. ඒ බුද්ධ දේශනාවේ හැටියට දැන් අපි වෙනම මට්ටමක ඉන්නේ. පරමාර්ථ සත්‍ය කියන්නේ තියෙනවා දේවල් ටිකක්, සිත් ගොඩක් තියෙනවා, රූප ධර්ම කියලා සියුම් අංශු ගොඩක්, සියුම් දේවල් ගොඩක්, ශක්ති ගොඩක් තියෙනවා, ගති ස්වභාව ගොඩක් තියෙනවා. ඒවල එකතුව තමයි විද්‍යාත්මක බැලුවොත් ඉලෙක්ට්‍රෝන, ප්‍රෝටෝන, නියුට්‍රෝන මේවල එකතු වෙන්නේ. මේ තියෙන භෞතික විද්‍යාවෙන් බැලුවත් ධර්මයේ හැටියට අභෞතිකයකුත් තියෙනවා. මේ පඨවි ආපෝ තේජෝ වායෝ වලට අමතරව චිත්ත චෛසික තියෙනවා. මේ ඔක්කොමගේම එකතුව තමයි වැඩ කරන්නේ. භෞතික විද්‍යාත්මක බැලුවොත් පුද්ගලයෙක් නැහැනේ, තියෙන්නේ පරමාණුක අංශු ටිකක් විතරයි. ඒ වගේ න්‍යායක් මෙතනක් තියෙනවා. ඒ ඇනලොජි එකමයි මෙතන තියෙන්නේ. හැබැයි අපේ අභෞතිකයක් තියෙනවා සිත කියලා එකක්. බුදු දේශනා වෙනවා මේ හොඳ ක්‍රියා සිතෙන් හොඳ ක්‍රියා සිද්ධ කළොත් හොඳ ප්‍රතිඵල හම්බ වෙනවා. නරක ක්‍රියා සිද්ධ කළොත් නරක ප්‍රතිඵල හම්බ වෙනවා. මේක තමයි පරමාර්ථ සත්‍යයේ එක වාක්‍යයක්. සියලු පරමාර්ථ සත්‍යයේ වාක්‍ය ගොඩක් තියෙනවා. අර මං කියන්නේ ගමට ගියාගෙන එක වාක්‍යයක්නේ. ඒක පරමාර්ථ සත්‍ය ඉදිරියේ බොරු වෙනවා. මොකද මම නැති නිසා. පරමාර්ථ සත්‍යයෙන් බොරු වෙන්නේ නැහැ. මොකද තියෙන ධර්ම ටික ගැන විස්තරයක්. පඨවියක් ඇත, ආපෝ ඇත, තේජෝ ඇත, සිතක් ඇත. මේවා ලේසියෙන් බොරු කරන්න පුළුවන් නෑ. මේ කියන ධර්ම සමූහය තියෙන තවත් එක සත්‍යාපන වාක්‍යයක් තමයි කුසල් කරොත් සැප, අකුසල් කරොත් දුක්. මේකත් සත්‍ය වාක්‍ය එකතරා ප්‍රකාශනයක්. ඒ ප්‍රකාශනයේ බුදුරජාණන් වහන්සේ විතරක් නෙමෙයි තවත් බොහෝ ශාස්ත්‍රවරු ප්‍රකාශ කළා. හැබැයි බුදුරජාණන් වහන්සේ දේශනා කළා තවත් පියවරක් එහාට ගිහිල්ලා ඔබ පින් කරොත් සුගතියෙහි උපදින බව ඇත්ත, ඔබ මිනිසෙක් වෙන බව ඇත්ත, ඔබට දෙවියෙක් වෙන්න පුළුවන් බව ඇත්ත, සැප වේදනා ලැබෙන බව ඇත්ත. නමුත් ගැඹුරින් විමසා සිටියොත් මේ මනුස්ස භවයත් දුකෙන් පිරිච්ච එකක්. මේ දිව්‍ය භවයත් දුකෙන් පිරිච්ච එකක්. මොකෙන්ද? ජාති, ජරා, ව්‍යාධි, මරණ ආදී වූ දුක් වලින් මොහොතක් මොහොතක් පාසා පෙළෙනවා. ඒ නිසා කුසලයක් සිද්ධ කළත් ලැබෙන්නේ දුකක්, අකුසලයක් සිද්ධ කළත් ලැබෙන්නේ දුකක්. පරමාර්ථ සමහර වාක්‍ය තවත් සත්‍යයක් ඉදිරියේදී බොරු වෙනවා. ඒ සත්‍ය තමයි ආර්ය සත්‍ය කියලා කියන්නේ. ඒ ආර්ය සත්‍ය කිසිවක් ඉදිරියේහි බොරු නොවන නිසා, කිසිවිටකත් වෙනස් නොවන නිසා ඒ සත්‍ය ආර්ය, ඒ සත්‍ය කියන ආර්ය සත්‍ය කියලා කියන්නේ. පරමාර්ථ සත්‍යේ පවා වරදින තැනක් තියෙනවා. මනුස්ස ලෝකය. අපි සාමාන්‍ය මනුස්ස ලෝක යන සාමාන්‍ය සැපතන සතර පාඩ වල මනුස්ස ලෝකයේ තියෙන විශේෂම සැපයක් තමයි මනස්ස උස්සන්නතා, මනස දියුණුයි. දියුණු මනසින් දේවල් කරන්න පුළුවන්, දර්ශනයක් ඇති කරගන්න පුළුවන්, ඉලක්කයක් ඇති කරගන්න පුළුවන්, සැප දුක් උපදව ගන්නට පුළුවන්. තිරිසන්නුන්ට කරන්න බැරි දේවල්, තිරිසන්නුන්ට කරන්න බැහැ. ශිෂ්ටාචාරයක් ඇති කරගන්න පුළුවන්, මේ මනස උසස් භවයේ ප්‍රතිඵල. හැබැයි එහෙම වුණත් මේ මනුස්ස ජීවිතයේ ගැඹුරින් ගැඹුරින් බලාගෙන යනකොට මොහොතක් 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 පාසා දුකෙන් පීඩිතයි. ඇයි? උදාහරණ, කෙටිම උදාහරණය. දිනකට කී වතාවක් බඩගින්න එනවද? අපි කියන සාමාන්‍යයෙන් තුන් පාරයි කියලා. අපි ආහාර ගන්නවා. ආහාර ගන්න එක සැපක් නේ. බඩගින්න තිබුණොත් විතරයි. බඩ පිරීලා තියෙන වෙලාවේ ලෝකෙ තියෙන හොඳම කෑම ගෙනාවත් අන්දරේ නම් කිරි කෑවා. නමුත් සාමාන්‍යයෙන් ලෝකෙ තියෙන හොඳම කුසීන් එක ගෙනාවත් බඩ හොඳටම පිරීලා ඉන්නකොට අපරාදේ ටිකක් කලින් ගේන්න තිබුණා. ඒක එන්ජොයි කරන්න බෑ. මතක තියාගන්න. කෑම උනත් රස වෙන්නේ බඩගින්න නැමැති දුක තියෙනකොට. බඩගින්න සැපක් කියන්නේ නැහැ නේද? බඩගින්න සැපක් නෙවෙයි. හැබැයි අවුරුදු 50ම මේ කෑම කයට කෑම දුන්නත් පහුවදා උදේ වෙනකොට ආපහු කියනවා බඩගිනී. මේක මනුස්ස ලෝකෙ තියෙන දුකක්. අපි මේ දුක වහගන්නවා කෑමෙන්, රසවත් කෑමෙන්. අපි එකෙන් ඩිස්ට්‍රැක්ට් කරගන්නවා. ඊට මතක තියාගන්න, එක ඉරියව්වක පැයක් ඉඳන් ඉන්නකොට ශරීරයේ රිදෙනවා යනුම මනුස්ස ශරීරයේ තියෙන දුකක්. මේසයක් තිබ්බා කියලා දවස් මාස පහක් එකතර තිබ්බත් රිදෙනවද යා? නෑ. හැබැයි ඔබට ඉන්න පුළුවන් දෙක පහක්, පැය පහක් ඉන්න පුළුවන් දෙක ඉරියව්ව. බෑ. පැයක් ඉන්න එකත් අමාරුයි. ඒක වෙනස් වෙනවා. මේ තමයි ඒකේ තියෙන ස්වභාවික දුක් ගොඩ. ඒක වැහලා තියෙන්නේ අපි හිතන්නේ වැඩිය. මතක තියාගන්න, හුස්ම ගැනීම පවා මනුස්ස ලෝකේ තියෙන දුකක්. ඔක්සිජන් ඕනේ නැත්තම් මැරෙනවා. අන්තිමට ගන්න හුස්මට කියනවා පනා දිනවා කියලා. ඔත අපි හැමතිස්සෙම ස්ට්‍රගල් එකේ ඉන්නේ. විමසුවොත් කැසිකිලි වැසිකිලි මල මුත්‍ර පහ කිරීම, ශරීරය පිරිසිදු කරන්නට වීම, කුසගින්න. ඊට අමතරයි මේ ශාරීරික වේදනා, හිතේ ඇතිවන කෙලෙස් දාහය, මේ සියල්ල බැලුවොත් මනුස්ස ලෝකයේ දුක ඕනතරම් පෙන්වන්න පුළුවන්. ඒ වගේම මතක තියාගන්න, කොච්චර සැප වින්දත් වයසට යනකොට මේක දිරලා දුක් ගෙන දෙනවාමයි. එනිසා එක සත්‍යයක් හැටියට පින් කරන්න සුගතියේ සැපයට යන්න නම් බුද්ධ දේශනාවේ කියවෙනවා, ඔබ පිනක් කරලා ලබන්නේත් මනුස්සරෙක් ලෙස, දෙවියෙක් ලෙස, බ්‍රහ්මයෙක් ලෙස, සදාතනික ආත්ම භාවයක් නොවේ. ඒ නිසා ඒ සත්‍යයට කියනවා ආර්ය සත්‍ය කියලා. මතක තියාගන්න මට කියන්න අවශ්‍ය උනේ, බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ආර්ය සත්‍ය කිසිම තැනක් ඉදිරියේහි බොරු වන්නේ නැහැ. ඒ ප්‍රකාශනය බොරු කරන්නට බෑ. ඒක බුදුරජාණන් වහන්සේගේ සිහිනාදයක්. මේ දේශනා කරපු ආර්ය සත්‍ය දුක, සමුදය, නිරෝධය, මාර්ගය කියන මේ ආර්ය සත්‍ය අපි අවබෝධ කටයුතුයි. ඒ අවබෝධ කිරීම තමයි බුද්ධ ශාසනය කරගන්න තියෙන්නේ. සත්‍යයක් නම් තේරුම් ගත යුතුයි, සත්‍යයක් නම් අවබෝධ කළ යුතුයි. සත්‍ය අවබෝධ කරන තාක්කල් අප ඉන්නේ මුලාවක. ඒක පැහැදිලි නේ? සත්‍ය යනු, මම මුලින්ම කිව්වේ මොකද්ද මේ දේශනාව හොඳට අවධානයෙන් අහන්න. සත්‍ය යනු යම් කිසි ප්‍රකාශනයකට, ප්‍රකාශනයක් තියෙන දෙයක් එක්ක සමපාත වේ නම් මේක සත්‍යයක්. ප්‍රකාශනයක් තමයි සත්‍ය අසත්‍ය වන්නේ. ප්‍රකාශනයක් සත්‍යයි. තත අභිතත අනන්‍ය තත කියලා ඔබ දේශනා කරා. බුදුරජාණන් වහන්සේ යමක් දුක්ඛයයි දේශනා කරා නම් ඒ දුක් බව සැබවින්ම ඇත. යමක් දුකට හේතුවයි දේශනා කරා නම් ඒ හේතුව සැබවින්ම ඇත. ඒ සැබවින්ම දුකට හේතුවකි. යමක් දුක්ඛයේ නිරෝධය දේශනා කරා නම් ඒ සැබවින්ම දුක්ඛ නිරෝධයයි. යමක් දුක නිරෝධ වීමේ මාර්ගයයි දේශනා කරා නම් ඒ සැබවින්ම දුක් නිරෝධ වීමේ මාර්ගයයි. ඒක හුදු ප්‍රකාශයට විතරක් ලඟ කරන්නට බෑ. ඒ ප්‍රකාශ සත්‍යයක් වෙන්නට නම් ඒ ප්‍රකාශ කරන ලබන දෙය බාහිර ලෝකයෙහි සැබවින්ම තිබිය යුතුයි. එහෙම නැත්නම් ඒ ප්‍රකාශ කරනු ලබන දෙය සැබවින්ම සිද්ධ විය යුතුයි. ඒක එක්ක සිදුවීමක් එක්ක නැත්නම් තියෙන දෙයක්. තියෙන දෙයක් වෙන්න පුළුවන්, තියෙන ගුණයක් වෙන්න පුළුවන්, සැබවින්ම ක්‍රියාත්මක වෙන දෙයක් වෙන්නට පුළුවන්. පින් කරොත් සුගතියෙහි, පව් කරොත් දුගතියෙක ක්‍රියාත්මක වෙන දෙයක්. ගලක් උඩ දැම්මොත් බිම වැටෙනවා. මේක ක්‍රියාවලිය. එහෙම නැත්නම් නිවන ඇත, දුකක් ඇත, සිතක් ඇත, පවතින දේවල්. මතක තියාගන්න, ප්‍රකාශ කරුන් ලබන වාක්‍යයක් සැබවින්ම ලෝකයේ ක්‍රියාත්මක වෙන දෙයක් වුණත්, සැබවින්ම තියෙන දෙයක් වුණත් ඒක සත්‍යයක්. එනිසා සත්‍ය වන්නට නම් ප්‍රකාශනයත් අවශ්‍යයි. ඒක සැබවින්ම ලෝකේ ක්‍රියාත්මක වීම හෝ තිබීම විය යුතුයි. නැත්නම් ඒක වැලීඩ් නෑ. සත්‍ය අවබෝධ කටයුතුයි අපිට කියන්න. සත්‍ය අවබෝධ කටයුතුයි. අවබෝධ කරනවා කියලා කියන්නේ මේ කියපු දෙය සැබවින්ම ඇති බව දැනගෙන මේ දෙකේ වෙනසක් නැහැ, මේ කියපු දේ හරි කියන එක තේරුම් ගත යුතුයි. සත්‍යයක් අවබෝධ කරන ක්‍රම කිහිපයක් තියෙනවා. සත්‍යයක් අවබෝධ කරන ක්‍රම කිහිපයක් තියෙනවා. සත්‍යයක් අවබෝධ කරන්නට පුළුවන් තර්කයෙන්. සත්‍යයක් අවබෝධ කරන්න පුළුවන් තර්කයෙන් අපි කියන ලොජික් එකේ. උදාහරණයකට ලොජික් එකෙන් අවබෝධ කියන්නේ තර්කයෙන්, තර්කයෙන් අවබෝධ කරන්නට පුළුවන්. අපි කියනවා 30 කියන කෙනා මිනිස්සේ. ලොජික් ඉගෙන ගත්තයි දන්නවා මේක සරලම ලොජික් එක. 30 යනු මිනිස්සේ. සියලු මිනිස්සයෝ මියයයි. 30 යනු මිනිස්සේ සියලු මිනිස්සයෝ මියයයි. අවසාන ප්‍රතිඵලය 30 කවදා හෝ මිය යා යුතුයිනේ. පැහැදිලිද තරකේ? 30 මිනිස්සෙක් නම් සියලු මිනිස්සුන් මිය යන 30 මිය යා යුතුයි. ඔකනේ සාමාන්‍ය තරකේ. කරන ලබන ප්‍රකාශනයක් මේ ක්‍රමයට තේරුම් ගන්න පුළුවන්. බණ අහනකොට ඔබට හිතෙනවා නම් ඔව් මම කියලා කෙනෙක් නෑනේ හාමුදුරුවනේ ඔය කියන විදියට. මේ කරන්නේ තර්කණයකින් ඔබට කතා කරන එකම. බණ දේශනා කිරීම යනු තර්කයක් ඉදිරිපත් කිරීම. මතක තියාගන්න. බුදුරජාණන්සේ කරේ ඒකයි. බුදුරජාණන්සේ තර්කයක් ඉදිරිපත් කරේ. තර්කයක් කියලා කියන්නේ අර තර්ක විතර්ක කරනවා කියන එක නෙමෙයි මම අදහස් කරන්නේ. ලොජික් එකක්. උන්වහන්සේ කිව්වා යමක් ඉපදී බිඳේ නම් ඒ අනිත්‍යයි. ඉපදෙන බිඳෙන දේ සැබෑ සැපයක් විය නොයුතුයි. ඒ නිසා දුකයි. ඒ දේ වසඟේ තියෙන්නට බෑ. ඒ නිසා අනාත්මයි. තංකින් මඤ්ඤසි භික්කවේ රූපං නිච්ඡං වා අනිච්ඡං වාති. මහණෙනි මොකද හිතන්නේ? රූපේ නිත්‍යද අනිත්‍යද? අනිත්‍යයි ස්වාමීනි. මොන තර්කේ නැටි බලන්න. මහණෙනි යමක් අනිත්‍ය නම් යම්පන අනිච්ඡං තං දුක්ඛං වා සුඛං වාති. යමක් අනිත්‍ය නම් తాවකාලික නම් ඒ පරම සැපයයිද කිය හැකිද නැත්නම් දුක්ඛයද? බැලුව බැලමට දුක්ඛයක්. දුක්ඛං බත්තේ යම්පන අනිච්ඡං දුක්ඛං විපරිණාම ධම්මං කල්ලන්නුතං සමනුපස්සිතුං ඒසෝ මම ඒසෝ හමස්මි ඒතං මම ඒසෝ හමස්මි ඒසෝ මේ අත්ථාති. යමක් දුක් උපදවයි නම් විනාශ වෙයි නම් පරිණාමයට ප්‍රාප්ත වෙයි නම් මේ දේ මගේ මම මම කියලා අල්ලා ගන්නට සුදුසුද?
නොහේතං බන්තේ එන තර්කය. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු සත්‍ය තර්කයෙන් අවබෝධ කරනවා අපි. ඒක කළ යුතුයි. ඒකට කියනවා සුතමය ඥානිය කියලා. තව තැනක කියනවා චින්තාමය ඥානිය කියලා. කමක් නැහැ. සුතමේ ඥානිය කිව්වා චින්තාමේ ඥානිය. මොකද ඔය පදවල වෙන වෙන එක එක නිර්වචන තියෙනවා. තෙසත්තය ඥානිය යටතේ මේක සුතමේ ඥානිය. ත්‍රිවිධ ඥානිය යටතේ සුතමේ ඥානිය හිතලා තේරුම් ගැනීම චින්තාමේ ඥානිය. කමක් නැහැ. මේ තමයි අපි ඉංග්‍රීසියෙන් කියන ලොජික් එක. ලොජික් වශයෙන් තේරුම් ගන්නවා. ඒ මට්ටමින් තේරුම් ගන්නකොට තමයි බුදුන් කෙරෙහි ශ්‍රද්ධාව උපදින්නේ. මේකත් සත්‍ය තේරුම් ගැනීමක්. මේකත් සත්‍ය තේරුම් ගැනීමක්. බණ කීමෙන් සිද්ධ කරන්නේ තර්කානුකූලව බණක් අහලා ඔව් මේ කියපු දේ ඇත්ත. මේ කියපු දේ ඇත්ත. ස්වාමීන් වහන්සේ කෙනෙක් කැවිලා බණක් කියනවා කැලෙස් සහිතව වැඩ කරන්න එපා. කැලෙස් සහිතව වැඩ කරනවා නම් ඔබේ සිත ඔබට දුක් වෙන්න සිද්ධ වෙනවා. කැලෙස් වලින් මිදෙන්න බුදුරජාණන් දේශනා කරා තණ්හාය ජායති සෝකෝ තණ්හාය ජායති භය. හිතනකොට තේරෙනවෝ ඇලීම තිබුණොත් නේද බය වෙන්නේ නැති වෙයි කියලා. ඇලීම තිබුණොත් නේද දුක් වෙන්නේ පැතුන ඒ දේ විනාශ වුණාම. තර්කයේ පැහැදිලි, ප්‍රායෝගිකව පැහැදිලි. මේක තර්කයක් මතක තියාගන්න. අපි කියනවා ඉංග්‍රීසියෙන් කන්වින්ස් වෙනවා. තමන්ට ඒක ඒත්තු ගැන්විලා තමන් කියනවා ඔව් මේක නිවැරදි. මේ සත්‍ය තේරුම් ගන්න පළමු ක්‍රමය පිටතට. එපමණකින් සත්‍ය තේරුම් ගැනීමෙන් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තියෙන වැදගත්ම කරුණක් මේක. තර්කණයෙන් සත්‍ය තේරුම් ගත් පමණින් සියල්ල අවසාන නොවේ. සරල උදාහරණයක් මම කියන්නම්. තර්කය තේරුම් ගත්ත පමණින් සියල්ල අවසාන නොවේ. කවුරු හරි අපි බොහෝ අය දන්නවා මත්ද්‍රව්‍ය ශරීරයට අහිත කරයි. ඒක දන්නවා. තර්කයේ තේරෙනවා. කවුරුත් ඒකට විරුද්ධ වෙන්නේ නැහැ. හැබැයි ඒක දැන දැන මත්ද්‍රව්‍ය පාවිච්චි කරනවා. මොකද හිතන්නේ? මත්ද්‍රව්‍ය ශරීරයට අහිත කර බව මද්‍රව්‍ය පාවිච්චි කරන කෙනා අවබෝධ කරගෙන තියෙනවද නැද්ද? මොකද හිතන්නේ? සමහර රෝගවලට සීනි කෑම අහිත කරයි. හැමෝම පිළිගන්නවනේ. ආයේකේ වාදයක් නැන්නේ. හැමෝම පිළිගන්නවා. හැබැයි අහිත කර බව දැන දැන ඒ කෑම කනවා. මෙහෙම එකක් තියෙනව නේද? ලොජිකලි තර්කානුකූලව බුදුදහම හරි. නමුත් ටිකක් අමාරුයි මේක පිළිපදින්න. ඔහොම තත්වයක් එනවනේ. නීතිය බව දන්නවා, වැරදි බව දන්නවා. හැබැයි නීතිය කඩනවා. මොකද හිතන්නේ මෙතන? අපි කියයි එයාට හොඳට තේරෙනවා. හැබැයි ඩිසිප්ලින් එක නැහැ, විනයක් නැහැ කියලා කියන සමහරවල්. එහෙම නැ අපි කියන්නේ. එයාට තේරෙනවා විනයක් නැහැ. එයාට එයාව කන්ට්‍රෝල් නැහැ. වැරද්ද බව දැන දැන. හොඳම දන්නව හොඳ නැහැ කේක් එක කියලා කේක් එක දකිනකොට කන්න හිතෙනවා. එහෙම වෙනවද? අදිෂ්ඨාන කරනවා අදින් පස්සේ නම් ගන්නෙ නැහැ කියලා දකිනකොට ගන්න හිතෙනවා. තරගිනා විනය නැහැ, ඩිසිප්ලින් එක නැහැ කියලා කියනවා. මතක තියාගන්න. බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ හැටියට it's not about discipline. ඩිසිප්ලින් එක නෙමෙයි එතන අපි කතා. ඩිසිප්ලින් එකත් හරි. බුදුරජාණන් වහන්සේ කියන්නේ ඒක හරියට අවබෝධ කරගෙන නැත. අපි ඒක දාන්නේ කොහොමද? නෑ මට තේරෙනවා. අමාරුයි. නෑ නෑ නෑ. බුද්ධ වචනේ එහෙම නෙමෙයි. ඔබට අමාරු යනු ඔබට තේරිලා නෑ. ඔබට අමාරු යනු ඔබට තේරිලා නෑ. ඔක තමයි බුද්ධ වචනේ. කෙනෙක් මෙතන තර්කයක් ගේන්නට පුළුවන්. මේ තර්ක කරන තැන නෙමෙයි මම කියන බණ අහන තැන නෙමෙයි. කොහොමද ඒක තේරුම් ගන්නේ අපි? බුද්ධ වචන මම ඒක ඔප්පු කරන්න යන්නේ නැහැ. ප්‍රකාශනය ඔප්පු කරන එක ලේසි. ඒක අමාරුයි. ඒකට කියන්නේ ඒකට කරුණු කියන්න තෝනේ. කොහොමද බුද්ධ වචනේ තියෙන්නේ? අපි ඒක ඉගෙන ගමු. යමෙක් අකුසලයක් සිද්ධ කරයි නම් ප්‍රාණඝාතයක් අදින්නාදානයක් සිද්ධ කරයි නම් දන්නවා මේකේ දෙන ප්‍රතිඵල consequences මේක හානි කරයි මේක හොඳ නැහැ මේක අකුසල් විපාක ගෙන දෙනවා. ඊතර ඉන්න පොඩි සත්තු මැරුවත් විපාක ගෙන අපි දන්නවා. නමුත් අපි කරනවා. බුදුරජාණන් වහන්සේගේ දේශනාව ඒ කරන්නේ ඒ පාපයෙහි ආදීනව හරියට තේරුම් අරගෙන නැති නිසා මොකද ප්‍රකාශනය. මේකට ගැඹුරට යන්න අපි ගැඹුරට යන්න. හරියට අවබෝධ කර ගත්තොත් චරිතය වෙනස් විය යුතුයි. ඕකයි තර්කය. උතනයි තර්කය. උතනයි පදනම දේශනා. අවබෝධය චරිතයට බලපාන. එකඟද නැද්ද කියලා බලන්න. උදාහරණයකට අපි යම් කිසි වැඩක් කර කර ඉන්නවා. අපි දන්නේ නැහැ ඒක හොඳ නැහැ කියලා. සෞඛ්‍යයට අහිත කරයි. දොස්තර කෙනෙක් ඇවිල්ලා කරුණු කාරණා කියන ඔප්පු කරලා පෙන්නනවා තර්කයෙන්. ලොජික් එකෙන් පෙන්නනවා. මේ අපි තර්ක කරනවා නෑ එහෙම නෑ එහෙම නෑ කියලා ඔප්පු කරලා පෙන්නනවා. Taman convince වෙනවා. Tamanට ඒත්තු ගන්නනවා. හරි මේක වැරදි. මේක අහිත කරයි. ඊළඟ පාර ඔබ ඒක කරත් ඔබ කරන්නේ අර කලින් කරපු මට්ටමෙන්ද වෙනස් මට්ටමකින්. පොඩ්ඩක් හිත ඇතුලේ වැඩ කරනවා නේද? හිත ඇතුලේ වැඩ කරනවා මේක ටිකක් වෙනස්. යාළුවෙක් ඉන්නවා. හොඳටම විශ්වාසයි. හොඳටම විශ්වාසයෙන් ඉන්නවා. හැබැයි ඔබට ඔප්පු වෙනවා මේ යාළුවා පිටිපස්සෙන් Tamanට කරදර කරලා තියනවා කියලා. පහුවදා යාළුවා දකිනකොට පරණ හැඟීම එනවද? පරණ හැඟීම ගන්න පුළුවන්ද? බලෙන් ගන්න පුළුවන්ද? බැ. ඒ කියන්නේ trust is breached, it's breached. විශ්වාසය කැඩුනොත් කැඩුනානේ. එහෙමනම් අපි කියන්නේ regain කරන්න නම් ආපහු තමන් ඔප්පු කරලා පෙන්වන්නට ඕනේ මම ඒ වැඩ කටයුතු කරන්නේ නෑ කියලා. එහෙනම් මිනිස්සෙක් වෙනස් වෙලා දැන් මට විශ්වාසයි. එහෙම දෙයක් කරා. හැබැයි මෙයාගේ වෙනස් වීමක් ඕනේ. එහෙම නැතුව බෑ. එතකොට යම් කිසි ක්‍රියාවන් අහිත කරනම් යම් කිසි දේවල් අහිත කරනම් ඒක අහිත කර බව දන්නේ නැතුව කරනකොටයි දැනගත් තමයි වෙනසක් සිද්ධ වෙන්නේ නැද්ද තමන්ගේ සිද්දේ? පැහැදිලි වෙනසක් සිද්ධ වෙන්නේ නැද්ද? වෙනසක් සිද්ධ වෙනවා. චරිතේ පොඩි වෙනසක් සිද්ධ වෙන්නේ නැද්ද? සිද්ධ වෙනවා. සිද්ධ වෙනවා. සමහර කෙනෙක් ඉදනවා සමහර ගති පුරුදු කියනවා සමාජයේ ඉස්සරහා හොඳ නැහැ ඔය කරන වැඩේ ගැළපෙන්නේ නැහැ. එයාට ඒත්තු ගන්නෙනවා. හොඳට කරුණු කාරණා තේරෙනවා. තේරෙනකොට පුරුවට කෙරෙනවා වෙන්න පුළුවන්. නමුත් හිත ඇතුලේ තියෙනවා පොඩ්ඩක් පසුබට වෙන ගැතියක්. නඳන්න කාර්යයට දැනගන්නකොට වෙනසක් සිද්ධ වෙනවා. හරිද? අවබෝධයේ සමග චරිතයේ වෙනසක් සිද්ධ වෙනවා. හැඟීම් වල වෙනසක් සිද්ධ වෙනවා. හොඳම උදාහරණේ යාළුවා. හොඳම මිත්‍රයෙක් ඉන්නවා. දැඩි විශ්වාසයක. නමුත් Tamanට ඒත්තු ගන්නෙනවා මේ කෙනා Tamanට පිටිපස්සේ මේවා කරලා තියෙනවා කියලා. ඒ හැඟීම නැවත ගන්න බෑ. මේකේ යටි අදහස අවබෝධය ලැබෙනකොට ඔබගේ චරිතය සිතුවිලි වෙනස් වෙයි. ඔබ තමයි දේශනා කරේ සම්මා දිට්ඨිය ඇති වුණොත් මොකද වෙන්නේ? සම්මා සංකප්පේ හිතන ක්‍රමය වෙනස් වෙනවා ඉදා ඉඳලා. අපි ගිහිල්ලා පොඩි කාලේ ප්ලග් එකේ ඇඟිල්ල ගහනවා. කරන්ට් එක වදිනවා. ගින්නට අත දෙනවනේ. දැන් නැන්නේ පොඩි ළමයා ගිහිල්ලා ගින්න බලනවා මොකද්ද කියලා පිච්චෙනවා. දැන් තේරුම් ගන්නවා මේක පිච්චෙන දෙයක්. ඉදැයින් පස්සේ ගින්න දකිනකොට අත ගහන්න යන්නේ නැහැ. ගින්න දකිනකොට අත ගහන්න යන්නේ නැහැ. සිටිවිලි දනවා. ගින්න කියනකොටම සිටිවිලි එනවා. මොකද්ද මේ කියන්නේ? හොඳම බලන්න ගින්න. ගින්න පිච්චෙනවා කියලා දන්නවා ඊට පස්සේ. ගින්න ගැන කල්පනා කරන විදි වෙනස් වුණා යාගේ. ඊට පස්සේ ගින්න ළඟට යන්නේ නැහැ. ගින්න ළඟට යන්නේ නැහැ. දරුවෙට්ටවත් කියන්නේ නැහැ ගින්න පත්තු කරන්න කියලා. يعني ගින්න පාවිච්චි කරන නමුත් ඒක ඒකත් එක්ක බොහෝ පරිස්සමින් කටයුතු කරන්න. බොහෝම පරිස්සමින් කටයුතු කරන්න. ඒ නිසා යමක් අහිතකර බව තේරිච්ච ගමන් ඔබගේ චරිතයේ යම් පරිවර්තනයක් සිද්ධ වෙනවා. බුදුරජාණන් වහන්සේ අපේක්ෂා කරලා තියෙනවා පින්වත්නි. චතුරාර්ය සත්‍ය පිළිබඳව පරිපූර්ණ අවබෝධය සිද්ධ වෙනකොට චරිතය සර්ව සම්පූර්ණයෙන් වෙනස් විය යුතුයි. එතකොට කියන්න එපා මට තේරෙනවා කරගන්න බෑ. නෑ 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 ඔබ දන්නේ නෑ. මට තේරෙනවා මේකේ අඩුපාඩුවක් තියෙනවා. ඔය යම් මට්ටමකට තේරෙනවා පිළිගන්න වෙනවා අපිට. යම් මට්ටමකට තේරෙනවා ඔබට නොදන්න කෙනාට වඩා. නමුත් අවබෝධය පරිපූර්ණ නෑ. පරිපූර්ණ අවබෝධයක් ආපු තැන ඔබ අතින් වරද සිද්ධවන්නේ නැත. පරිපූර්ණ අවබෝධයේ ආපු තැන ඔබගේ හැඟීම් වෙනස් විය යුතුය. ඒක මෙන්නට වෙනවා. කේක් එකක් එනවා. හොඳ රසවත් කේක් එකක්. සුවඳවත් රසවත් දර්ශනීයයි. හොඳ කඩේකින් අරන් තියෙන්නේ. කන්නමයි හිතෙන්නේ. දැන් පුදුම ආසාවක්. පුදුම ආසාවක්. දැන් කනකම් බලන් ඉන්නේ මේක. එතන විශ්වාසවන්ත යාළුවෙක් කියවිලා කියනවා පොඩ්ඩක් ඉන්න මං දැක්ක ඕක හදනකොට වස කුප්පියක් පෙරලෙනවා මික්ස්චර් එකට කියලා. දැන් හරි ප්‍රශ්නයක්. හන්නත් ඕනේ යාළුවා කියන නිසා මග හරින්න බෑ. ටිකක් ඥානවන්ත සත්‍යවාදී කෙනෙක්. මොකද කරන්නේ අපි? අපි හිත ඇතුලේ කියනවා ඒක සත්‍ය. අපි අහනවා ඇත්තරම දැක්කද? කොතනද දැක්කේ? කොහොමද දැක්කේ? ඇත්තරම ආ දැක්කද? අපි අහනවා. දැන් ප්‍රශ්නේ මොකද? අපිට කන්න ඕනේ මේක. ඒතරම් කැමති මං. සකිනෝ නෑ නෑ මං ඇස්තේරුව දැක්කා. දැන් ඉතින් බහැර කරන්නත් බෑ. මොකද කරන්නේ? පොඩි පරීක්ෂණයක් කළා. කන්න කැමති ඉච්චර ආසයි කන්න. පොඩි පරීක්ෂණයක් අපි කරනවා. උදාහරණයක් මේ කියන්නේ. පරීක්ෂණයක් කරනවා. මේ පරීක්ෂණ නලයට දැම්මොත් කේක් කෑල්ලේ වස ඔය කියන වස තියෙනවා නම් කොළ පාට වෙන්න ඕනේ. නැත්තම් නිල් පාට. නලයට දානකොටම කොළ පාට වෙනවා. මොකද වෙන්නේ? කේක් එක කෙරෙහි තිබුණු ආසාව තවත් තියෙනවද නැති වෙනවද? ඒක අමුතුවෙන් හිතලද නැති කරන්න වෙන්නේ? අර ඒ කොළ දකින්නකොටම අයින් කරන්න ළමේට්ටවත් ලං වෙන්න දෙන්න එපා, විසි කරන්න, ගිනි තියන්න, වලලන්න කියලා කෙලින්ම නෝනට කියනවා. මේක දකින්නකොටම මෙහෙ වෙනස් වෙනවා. ඒක පරිවර්තනය. අවබෝධය යනු එහෙම එකක්. අවබෝධය යනු එහෙම එකක්. හරි අවබෝධය සිද්ධ වෙනකොට ජීවිත පරිවර්තනයක් සිද්ධ විය යුතුයි. එනිසා සමහර වැරදි හුරුපුරුදු තියෙනවා නම් හැඟීම් වල අඩුපාඩුකම් තියෙනවා නම් අපි දන්නවා මේක වැරදි. පින්වතුනි අපි කියන්නේ මට තේරෙනවා මට පාලනයක් නැහැ. නෑ 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 එහෙම නෙවෙයි. ඔබය පරිපූර්ණව අවබෝධ කරගෙන නැත. ඒක උත්තරේ. ඒක තමයි බුද්ධ වචනේ. පොඩි හෝ දැන් තේරෙනවානේ. ලොජිකලි තේරෙනකොට පොඩි පරිවර්තනයක් හරි සිද්ධ වෙනවානේ. අවබෝධයයි චරිත පරිවර්තනයයි එකිනෙක ළඟට වෙලා යන්නේ. මේ දෙක වෙනස් කරන්න බෑ. අවබෝධ වෙනකොට වෙනසක් සිද්ධ වෙනවා. කරුණු තේරෙනකොට යම් පරිවර්තනයක් වෙනවමයි. එහෙනම් මතක තියාගන්න එක්තරා අවබෝධයක් තියෙනවා. බුදුවරු දේශනා කරනවා ඒ අවබෝධය ලැබුවොත් ඒක ගැඹුරු අවබෝධයක්. ඒ අවබෝධය ලැබුවොත් සම්පූර්ණ චරිතය වෙනස් වෙනවා. ඔන්න කරුණු දෙකක් මං කීවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරේ වෙනස් කරන්න බැරි, බොරු කරන්න බැරි සත්‍යයක්. ඒ සත්‍යය එක මට්ටමකින් අවබෝධ කරනවා. ලොජික් එකෙන්, තර්කයෙන්. ඒ බණෙන් කරන්නේ ඒකයි. හැබැයි ඒ අවබෝධය පරිපූර්ණ නොවන තාක්කල් දුකදය සැපක් ලෙස අපි සලකනවා. දුකට හේතුව සැපයට හේතුවක් ලෙස සලකනවා. දුකෙන් දුකෙන් මිදීම සැපේ දුක්ඛ නිරෝධය බයක් සැපක් ලෙස නොදකිනවා. දුකේ නැතිකම සැබෑ සැපේ දුකක් ලෙස දකිනවා. දුකෙන් මිදීමේ මාර්ගය සැප නැති වෙන මාර්ගයක් ලෙස දකිනවා. සමහරවිට ඔබට හිතෙනවා කොහොමද මෙහෙම සිල් රකින්නේ? මේ මනුස්ස ජීවිතයේ සැපයිනේ, මොකද්ද මේ හාමුදුරුවෝ කියන්නේ? සිතේ එන්න පුළුවන්. බුද්ධ වචනේ හැටියට අවබෝධය පරිපූර්ණ නොවීමේ ප්‍රතිඵල හොඳට තේරුම් ගන්න. අවබෝධ දෙකයි. තර්කයෙන් අවබෝධ කියන ඉංග්‍රීසියෙන් කියනවා ලොජික් එක. තර්ක කියන එක හිතන්න එපා. අර තර්ක විතර්ක කරනවා කියන එක නෙමෙයි කියන්නේ. මෙය මෙයනම් මෙය වේ, මෙය මෙසේ නම් මෙය මෙසේ වේ කියලා අපි අර සමීකරණවල හදන්නේ. ලොජික් කියලා කියන්නේ ඒ මට්ටමින් අවබෝධ කිරීම, එක අවබෝධ කිරීමක්. ඒකෙනුත් යම් චරිත වෙනසක් සිද්ධ වෙනවා. නමුත් බුදුරණස්සේ ඔබ කියන්නේ හරිම අවබෝධය, කියන්නේ ගැඹුරුම අවබෝධය සිද්ධ වුණොත් චරිතය පරිපූර්ණ වශයෙන් වෙනස් වෙනවා. ඒ නිසයි අපි කියන්නේ පෘථග්ජනයා කොච්චර ධර්මයේ දැනගෙන හිටියත් ධර්මයේ දරගන්න එක හොඳයි, වරදක් නෙමෙයි. ඒක තිබිය යුතුයි, ලොජිකලි තේරුම් ගන්නට ඕනේ. නමුත් ඔහු අතින් ප්‍රාණඝාතයක් විය හැක. සෝවාන් ආර්යයන් වහන්සේගේ අවබෝධය කොතෙක්ද යත්, එබඳු අවබෝධයකට පත්වෙච්ච කෙනෙක් අතින් කිසිම දිනක ප්‍රාණඝාතයක් සිදුවිය නොහැක. මහණෙනි, මේ භවයේ විතරක් නෙවෙයි භවාන්තරයේදීවත් සිදුවිය නොහැක. දැන් අපි බලන්නට ඕනේ මේ කියන දෙවැනි වර්ගයේ අවබෝධය මොකක්ද? මොකක්ද මේ දෙවැනි වර්ගයේ අවබෝධය? ඒ දෙවැනි වර්ගයේ අවබෝධය සිද්ධ වෙනකොට තමයි සැබෑ චරිත පරිවර්තනය සිද්ධවන්නේ. මම හිතන එක පැහැදිලි වෙනවා. මේ තර්කයක් මේ ලොජික් එකක් ඉදිරිපත් කරන්නේ. අවබෝධ වර්ග දෙකයි කියනකොටත් පැහැදිලි. ඔව් දෙකක් තියෙනවා. මොකක්වත් නොදැන ඉන්නවට වඩා දැනගන්නවා ධර්මයේ සත්‍යය කියලා. නමුත් දැනගත්තට ක්‍රියාත්මක කරන්න අඩුපාඩු තියෙනවා. හැම පෘථග්ජනයකටම මේක වළංගුයි. ස්වාමීන් වහන්සේලාටත් වළංගුයි මේක. මතක තියාගන්න. පෘථග්ජන මට්ටමේ අවබෝධයේ පරිපූර්ණ, ඒක තමයි අඩුපාඩු තියෙන පෘථග්ජන සත්වයා තුළ. ආර්යයන් වහන්සේ තුලත් අවබෝධයේ පරිපූර්ණ නිසා අඩුපාඩු දෙනවා. ඒක රහතන් වහන්සේ විතරයි ඒකෙ මිදෙන්නේ. අවබෝධයේ පරිපූර්ණයි. උන්නාස්තම සියලු වරදවලින් මිදෙන්නේ. පරිපූර්ණ අවබෝධයට පැමිණෙනවා. එතකොට ලොජිකලි අවබෝධ කිරීමයි තර්කේ අවබෝධ කිරීමයි ගැඹුරින් අවබෝධ. ඒකට කියනවා වචනයක් මතක තියාගන්න, ප්‍රතිවේදේ කියලා. ප්‍රතිවේදේ, ප්‍රතිවේදේ කියන එකේ තේරුම විනිවිද අවබෝධ කරනවා. ඉලක්කයට විදලා ඉලක්කය පසාරු කරගෙන යන්න අසේ ඊතලය. මේ සත්‍ය විනිවිද දැකීම ප්‍රතිවේද කිරීමයි. දැන් එතකොට එන්නේ හරිනේ හාමුදුරුවෝ, එහෙනම් මේ ප්‍රතිවේදය ලබා ගමු. එච්චරයි තියෙන්නේ, පරිවර්තනය වෙයි. එතන මම කිව්වා දැන් ඉස්සල්ලාම යමක් තේරෙනවා ඒක ක්‍රියාත්මක කරන්න බැරි නම් ඔබගේ විනය ප්‍රශ්නයක් නෙවෙයි කියලා මං කිව්වනේ. It's not about discipline. It's about understanding. ඒක අවබෝධ කිරීම පිළිබඳ ප්‍රශ්නයක් කියලා කිව්වා. එතනින් ඒ අවබෝධයට යන්න. ඒ අවබෝධය ලැබුව ගමන් පරිවර්තනය සිද්ධ වෙයි. දැන් ආපහුම අනිත් පැත්තට කියනවා. ඒ අවබෝධය ලබන්න ඔබ ළඟ විනය තිබිය යුතුයි. ප්‍රතිතරම මේක හතර බීරි කතාවක් නේ. ඉස්සෙල්ලා මං කිව්වා තේරුම් ගත්තට ක්‍රියාත්මක කරන්න බැරි නම් අවබෝධයේ අඩුවක්, ඒක විනේ අඩුවක් නෙවෙයි කියලා මං කිව්වා. දැන් කියනවා ඒ අවබෝධය ලබන්න විනය තිබිය යුතුයි. මගේ ප්‍රකාශනයේ තර්කානුකූලව වැරදි නෑ. ඔබට හිතෙන්න පුළුවන් වැරදි කියලා. ඔබට වැරදි යක්. තර්කානුකූලව වැරදි නෑ. පළවෙනි එකේදී මම කීවේ ඒ අවබෝධයට ලං නොවිච්ච නිසා තමයි මේ අඩුපාඩු තියෙන්නේ. අවසාන අවබෝධය ඉලක්ක කරගෙන මම කියන්නේ අවබෝධයට ලං නොවිච්ච කෙනෙක් තුළ මේ අඩුපාඩුකම් තියෙනවා. අවබෝධයට ලං වෙනකම් මේක නොහැකි. නමුත් ඒ අවබෝධයට ලං වෙන්නට විනය තිබිය යුතුයි. එතකොට ඔබ කියන ප්‍රකාශනයත් වැරදි නෑ, නිවැරදි. විනය නැති නිසා අපි අර අවසාන අවබෝධය ගැන හිතන්නේ. එතනයි ඔතන ප්‍රශ්නේ තියෙන. අපි ඒක එකයි මතු කරගන්නට ඕනේ. අවබෝධය පරිපූර්ණ අවසාන අවබෝධය ලැබෙන තාක් කල් අඩුපාඩු සිද්ධ වෙනවා. එහෙනම් මේ අවබෝධය ලැබිය යුතුයි. ඒ නිසා මේක අවබෝධය පිළිබඳ ප්‍රශ්නයක් තියෙන පෘථග්ජනයාට. ඒ අවබෝධය ලබන්න විනය ඕනේ. ඒ අවබෝධය ලබන්න ඩිසිප්ලින් එක ඕනේ. විනය ඕනේ. විනය වර්ග දෙකයි. කය වචනේ දෙක දමණය කරගන්න, සිත දමණය කරගන්න. එච්චරයි. ඒකට කියන සීලේ සමාධිය කියලා. සීලය, සමාධිය, තවත් තැනක ප්‍රඥාව. මේ තුනම ඩිසිප්ලින් තුනක්. සංවරකම් තුනක්. ඒ සංවරය ඕනේ අර පරිපූර්ණ අවබෝධය ලබන්නට. චරිත පරිවර්තනය වෙන අවබෝධය ලබන්නට මේ කියන තුන අවශ්‍යයි. සීල, සමාධි, ප්‍රඥා. සීල, සමාධි, ප්‍රඥා විස්තර කරනවා නම් මම වෙන ක්‍රමයකට කියන්නම්. දැන් පැහැදිලිනේ බුදුරජාණන් චතුරාර්ය සත්‍ය දේශනා කරා බොරු කරන්න බැරි. ඒ චතුරාර්ය සත්‍ය අපි ලොජිකලි තේරුම් ගන්නවා. නමුත් තේරුම් ගත්තාට තාම ඒක ඇඟට ඉන්නේ නැහැ. අපිට දුකදේ සැප ලෙස තේරෙනවා. නිර්වාණය දුකක් ලෙස තේරෙනවා. දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාවේ නිරෙන් අමාරුයි. සමහර ප්‍රමාදී විහරණයෙන් ගත කරනවා. පරිපූර්ණ වෙලා නැහැ. ඒතරකවංගෝ අවබෝධයේ පරිපූර්ණ වෙලා නැහැ. එහෙනම් කොහොමද පරිපූර්ණ අවබෝධයට යන්නේ? ඒකට ඩිසිප්ලින් එක තිබිය යුතුයි. කය සංවර වෙන්න ඕනේ, වචනේ සංවර වෙන්නට ඕනේ, හිත සංවර වෙන්නට ඕනේ. හිත සංවර වෙනකොට හිත එහෙම මෙහෙ දුවන එක වළක්වලා හොඳ එකඟ බවක් තිබිය යුතුයි. දෙවැනි එක තමයි ඒ ලැබෙන අරමුණු ගැන ගැඹුරින් හිතිය යුතුයි. ඕක කියන්නේ මට සීල, සමාධි, ප්‍රඥා විස්තර කරන්න වෙනවා. ඒ ටික මම වෙන ක්‍රමයකින්, වෙන පරයයකින් කියන්නම්. වෙන අප්‍රෝච් එකක්, වෙන පරයයක්. තාර්කික අවබෝධයයි ප්‍රතිවේද කිරීමයි, ප්‍රතිවේදනික වෙන ප්‍රතිවේද කිරීමයි තාර්කික අවබෝධයයි අතර ඔබ සිත දමණය කරගත යුතුයි. ඩිසිප්ලින්. සිත දමණය කරගත යුතුයි. සිත දමණය වුණොත් කය දමණය වෙනවා, වචනය දමණය වෙනවා. සිත දමණය වුණොත් ඔබගේ නුවණ අවදි වෙනවා. ඒකයි ධාතාව කිව්වේ. චිත්තස්ස දමතෝ සාධු චිත්තං දන්තං සුඛවහං. සිත දමණය කරගත්තොත් ඒ දමණය කරගත්ත සිත සැප එළවයි. සැප එළවයි. සිත දමණය කරගත යුතුයි. මොකද්ද සිත දමණය කරනවා කියන්නේ? සිත දමණය කිරීමේදී පළවෙනියෙන්ම තියෙන අමාරුම දේ තමයි අපි ළඟ තියෙනවා සමහර හුරු පුරුදු ටිකක්. සමහර හුරු පුරුදු තියෙනවා, ඒවා ඉස්සල්ලා අයින් කරගන්නට ඕනේ. සමහර ලාවට බොරු කියන්න උරු වෙලා තියෙනවා. හොරකමට හුරු වෙච්ච අය ඉන්නවා. වගකීම් පැහැර හරින අය ඉන්නවා. සමහර වෙලාවට වැරදි නපුරු වචන වලින් කතා කරන ඒවා තියෙනවා. බරපතලම අකුසල් වෙන්න ඕනේ. මේ කයෙන් වචනයෙන් වෙන බැරි. ඉස්සෙල්ලා මේ ටික වහගන්න ඕනේ. ඒ කයෙන් වචනයෙන් වැරදි වෙන්නේ පින්වතුනි සිත මුල් කරගෙන. සිත මුල් කරගෙන. අපි කාට හරි ගිහිල්ලා මූණට බනිනවා කේන්ති ගියපු වෙලාවක. මූණට බනිනවා අපි. කොහොමද කියන්නේ? මගේ කය ඇවිල්ලා ඔබට බැනගෙන බැනගෙන ගියා වචනේ නෑ 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 නෑ. හිතෙන් හිතලා බැන්නේ. ඒ නිසායි අපි තරහ වෙන්නේ බැන්නට පස්සේ. රොබෝ කෙනෙක් ඇවිල්ලා බැනගෙන බැනගෙන යනවා තරහ වෙනවා කියලා රොබෝ එක නෑ. දන්නවා මෙතන හිතෙන් හිතලා මෙයා බැන්නේ. නීතිය කොහොමද? උසාවියට අපහාස කරනවා. චේතනාව බලන්නේ මොකද්ද? තිබුච්ච චේතනාවනේ. මොකද්ද එයා කරපු මොන අදහසින්ද මෙයා කීවේ? නිසා මතක තියාගන්න සමහර වැරදි හුරුපුරුදු තියෙනවා. ඒව සිත වෙන්නේ සිත මුල් කරගෙන. සිතයි මෙතන ප්‍රධාන. කය වචනේ දෙක සංවර කරගන්නවා කියන එකේ තේරුම සිත සංවර කරගන්නවා කියන එක. ඒ වැරදි කරන්න සිත් වෙනකොට පංචශීලයේ කඩන්න සිත් වෙනකොට ඒ හැඟීම පාලනය කරගත යුතුයි. සිත දමණය කරන්න කරනවා. චිත්තස්ස දමතු සිත දමණය කරනවා. ඒ වගේම ඒ සිත දමණය කරගෙන සිත දමණය කරනකොට කයෙන් වචනයෙන් වෙන වැරදි අඩු වෙනවා. ඒකෙන් ඇති වෙනවා තමන් තුළ නිරාමිස ප්‍රීතියක්. මං අතින් වැරදි වෙන්නේ වැරදි වෙනකොට තිබිච්ච පීඩා ටිකෙන් දැන් මම මිදිලා මම බොහොම නිරෝගී. මගේ මනස ව්‍යාකූල නැහැ. මොකද වැරදි වැඩ සිද්ධ වෙච්ච ගමන් ඔබට පසුපස්සේ එන දේ තමයි පසුතැවීම. ඇයි එහෙම මම කරේ? ඇයි ඒ විදිහට මං කතා කරේ? මම කරපු දේ හොඳයිද? සැර වැඩිද? පසුතැවීම එන්නේ නැත්නම් ඒක ලොකු ප්‍රශ්නයක්. ඒ වෙන ප්‍රශ්නයක්. يعني වරද වරද ලෙස දකින්නේ නැහැ කියන්නේ. පසුතැවීම එන්නට ඕනේ. එන්නේ නැත්නම් ඒක වෙන ප්‍රශ්නයක්. වරද වරද ලෙස දැකිය යුතුයි. එහෙමනම් ඒ සිත සංවර කරගෙන කය වචනේ සංවර වෙනකොට ලැබෙන ආනිසංසයක් තමන් ගැන තමන්ට වරද නැති පුද්ගලයෙක් කියන හැඟීම ඇති වෙනවා. ඒක සතුටට හැටි වෙනකම්. කය වචනයෙන් එහෙම සංවර කරන් යනකොට සිත හරහා සිත සංවර කරගන්නේ. කය වචනේ සිත හරහා සංවර කරන් යනකොට රළු කෙලෙස් ඉවත් වෙන්න පටන් ගන්නවා. සිත දමණය වෙනවා. දමණය වෙනවා. ඊට පස්සේ තියෙන්නේ චිත්ත දමණය. කය වචනේ දමණයෙන් පස්සේ චිත්ත දමණය. කය වසනේ දමණය කිරීමට කියනවා සීලය කියලා. චිත්ත දමණයට කියනවා මොකද්ද? සමාධිය කියලා. සමාධිය. ඒක ලේසි නෑ. ඒක ටිකක් අමාරුයි. කය වචනේ දමණයක දාණයට වඩා අමාරුයි සීලය. දාණය නම් දුන්න ඉවරයි. සීලය කියන්නේ මොකද්ද? තමන්ගේ වැරදි හුරු පුරුදු ටිකක් වළක්ව ගන්නට ඕනේ හැම තිස්සෙම. සිහියෙන් ඉන්නට ඕනේ. අවධානයෙන් ඉන්නට ඕනේ. වළක්ව ගන්නට ඕනේ. සමාධිය කියලා කියන්නේ සිත නානා ආරම්මණවල විසිරෙන එක වළක්වන්නට ඕනේ. අපේ සිතේ හැටි තමයි ධූරං ගමං ඒක චරං. බොහෝ දුර ගමන් යනවා මේ ශරීරේ. මේ සිත දුර දේවල් හිතනවා. ඒක හැටියක්. ඒ වගේම යත්ත කාම නිපාතිනම් කිසිම හිරිකිතයක් නැතුව ඕනම දෙයක් හිතන්න පුළුවන් නේ. ඕනම විකෘති අදහසක් හිතන්න පුළුවන්. ඒක හැටි එහෙමයි. හොඳ අරමුණු නරක අරමුණු සභ්‍ය අරමුණු අසභ්‍ය අරමුණු ඕන එකක් හිතන්නට පුළුවන්. ඒ හිතේ හැටියක්. ඒ වගේම හැඟීම් උපදින වාරයක් ගානේ ඒ හැඟීම් වලට දමන අනුයාත වෙලා හිත වැඩ කරන්න පටන් ගන්නවා. මේක වළක්ව ගන්න ඕනේ. ඒ වගේ ඩිසිප්ලින් එකක් තිබුණ නැතු මේක ආවද? තව විදියක් අපිට තියාගන්න මේක තව ක්‍රමයක් කිව්වොත් දැන් අපි ඉලක්කය මොකද්ද? අර ගැඹුරු සත්‍යයක් අවබෝධ කිරීමනේ. සත්‍ය අවබෝධ කිරීම කියන්නේ කතා කරේ ලොජික් එකෙන් අවබෝධ කරා ගැඹුරෙන් අවබෝධ කරනවා. ඒකනේ අපේ බලාපොරොත්තුව. ඒක සාමාන්‍ය මෙහෙම උදාහරණයක් ගන්න. ළමයෙක් ඉස්කෝලේක ඉගෙන ගන්නවා. ළමෙක් ඉස්කෝලේක ඉගෙන ගන්නවා. ගුරුවරු ගන්නවා. සමහර ළමයි ඉන්නවා විනය හරිම දුර්වලයි. ගුරුවරු දන්නවා මේ වගේ දුර්වලතා තියාගෙන නම් හොඳට ඉගෙන ගන්න අමාරුයි. කලාතුරකින් කෙනෙක් විභාග පාස් වෙන්න ඇති නේද? ක්ලාස් කට් කරනවා, ගහ මරා ගන්නවා. අපිට තේරෙනවා බොහෝ දුරට මේ වගේ ඩිසිප්ලින් එකක් නැති ළමයෙක්ගෙන් අපි අපේක්ෂා කරන්නේ හොඳ ප්‍රතිඵලයක්. මොකද හේතුව කයේ වචනේ යම් සංවරකමක් තිබිය යුතුයි යම් දෙයක් හරියට තේරුම් ගන්න. ඒක නැතුව කරන්න බෑ. සීලයක් තිබිය යුතුයි. කය වචනේ දෙක සංවර වෙන්නට ඕනේ අවබෝධයට යන්න. ඒක අධ්‍යාපනයටත් වැදගත්. ඊට පස්සේ ළමයෙක්ගේ සිත වික්ෂිප්තයි. කියවන්න බෑ පොතක්. එයා කයෙන් වචනේ ලොකු වැඩි කරන්නේ නැහැ. නමුත් හිත කියලා හිත පිට යනවා. වෙන වෙන දේවල් හිතනවා එයා. එයා පොත බලන් හිතේ හිත දෙන දේක් හිතන්නේ. පුළුවන් ද ඉගෙන ගන්න? පුළුවන් ද කරුණ තේරුම් ගන්න? බෑ. ඒ නිසා යමක් අවබෝධ කර ගැනීමට යම් සංවරකමක් කය තුන තිබිය යුතුයි. වචනේ තිබිය යුතුයි. යම් සංවරකමක් සිතේ තිබිය යුතුයි. එක දෙයකට අවධානය දීලා බොහෝ වෙලා ඉන්නට පුළුවන් වෙන්නට ඕනේ. ඒ හැකියාව තිබිය යුතුයි. මොකද මේ අවබෝධ කරන්න යන්නේ සතරක් වූ ආර්ය සත්‍යයක්. ඒකට යම් එකඟ බවක් සිතේ තිබිය යුතුමයි. එහෙම නැතුව මේක කරන්නට බෑ. ගණන් පාඩමක් ඉගෙන ගන්න බැරි නම් අවධානයක් නැතුව ආර්ය සත්‍යයක් අවබෝධ කරයිද? අවධානයක් නැතුව මොන කතාවක්ද? එහෙමනම් අනිවාර්යෙන් එකඟ බවක් තිබිය යුතුයි. නමුත් සාමාන්‍ය මිනිසයාගේ සිත එක අරමුණක එක විදියකට ඉන්න අමාරුයි. එක උමුතු සිතක් බඳුයි. උමුතු සිතක් බඳුයි. ඇයි මිනිස්සෙක් අපි උමුතුයි කියලා කියන්නේ? එකක් තමයි මේ මිනිස්සයාට එක වැඩක එක දිගට යන්න බෑනේ. දැන් මේ කතා කර කර ඉන්නවා. දැන් එකපාරට මේ බණ කියනකොට මම මොකක් හරි පන්සලේ කතාවක් කියන්න පටන් ගත්තොත්, රටේ වෙච්ච කතාවක් කියන්න පටන් ගත්තොත්, ඔකට ඉවරයි. මොකද මේ හාමුදුරුවෝ ටොපික් එක මාරු කරන්නේ එකපාරට. හිතාගෙන ඉන්නවා අර කියන්නේ අවුට් ගතියක් වගේ තියෙනවා අපි කියන්නේ. අපි පොඩ්ඩක් අදාළ නැති කරුණු වලට යනකොට අපිට තියෙන මෙතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මේ ඇයි මේ එක මාතෘකාවේ ඉන්න බැරි? එක මේක ඉන්නට බැරි. උම්මත්තකේ මොකද කරන්නේ? කතා කර කර ඉන්නවා. එක පාට කුටියට ගිහින් කාමරෙට නිදා ගන්නවා. නිදාගෙන නානවා, සබන් ගාගෙන එළියට ගිහිල්ලා පොළව හරනවා. ඒක තමයි උමුතු භව. ඒ කියන්නේ එක අරමුණක එක ක්‍රියාවක එක දිගට ඉන්න බෑ. ඊට පස්සේ කොහොමද දෙයක් වෙලා කියලා බත් කනවා. බත් කාලා බත් පිඟාන මාර්ගය තියලා කියලා ආයෙ නිදා ගන්නවා. එතන අපිට තියෙනවා මෙයා මෙයාගේ උමුතු භව. ඒ කියන්නේ එන්න සිතවිල්ලන වැඩ කරනවා. එක එක වර්ගයේ උමුතු භවවල ඇති මේ තමයි එක කියන්නේ යාගේ හැසිරීම වල ලොකු වෙනසක් තේරෙනවා අපිට. හැසිරීම ලොකු වෙනසක්. මොකද එක අරමුණක ඉන්න බෑ. එහෙට මෙහෙට යනවා. එක එක දේවල් පස්සේ යාට හිතන එක කතා කරනවා. හිතන දේ කරනවා. ඒතර අපිට තේරෙනවා මෙයා මේ මොකක් හරි වෙන තත්වයක ඉන්නේ කියලා. මේක උමුතු භව. කයෙන් වචනේ කන්සිස්ටන්ට් නෑ. මොකද හිතන්නේ? අපේ හිත කොහොමද? භාවනා කරන්න ඉඳගත්තොත් පොඩි වෙලාවක් හුස්ම රැල්ල දිහා බලනකොට මොකද වෙන්නේ? හුස්ම රැල්ල බලනවා, ඊයේ කාපු කෑම ගැන හිතනවා, ආයෙ හුස්ම රැල්ලට එනවා, අද හවසට උයන්නේ මොනවද කියලා හිතනවා. ඔකනේ අතීතේ 970 ගණන් වල කරපු දෙයක් ගැන හිතනවා. කවුද ඡන්දෙ දිනන්නේ කියලා හිතනවා. කොහොමනේ ජායන හුස්ම රැල්ලට ඊයේ නිවුස් එක මතක් වෙනවා, නාට්‍ය මතක් වෙනවා. අර උමතු මිනිස්යාගේ ක්‍රියාකලාපයයි අපේ හිතයි අතර ලොකු වෙනසක් තියෙනවද? එක වෙනසක් තියෙනවා. අපි හිතට එන හැම එකක්ම කයින් වචනෙන් ක්‍රියාත්මක කරන්නේ. ඔච්චර තමයි වෙනස. නේද? අර මිනිස්සයා එක ක්‍රියාත්මක කරනවා. මොකද හිතන්නේ අපේ හිතේ වැටෙන ඒවා ස්ක්‍රීන් එකක දාලා පින්තූරයක් එම ගහලා තිබ්බොත් පාරේ බලන් ඉන්න මිනිහා පිස්සු වැදින්නේ. එකක් හිතනවා, තව එකක් හිතනවා, තව එකක් හිතනවා, තව එකක් හිතනවා. අපි කියනවා පාඩම් කරනකොට අනවශ්‍ය දේවල් හිතන කෙනාට පාඩම තේරෙන්නේ නැහැ. ගුරුවරයා උගන්වනකොට බෝඩ් එක දිහා බලන් ඉඳලා වෙන වෙන දේවල් හිතනකොට පාඩම තේරෙන්නේ නැහැ. ඒක දන්නවනේ නේ? මට උගන්වපු ගුරුවරයෙකුත් ඉන්නවා මෙතන. තුමා දන්නවා. එහෙම පාඩම බලන්න අවධානය දීලා මේව කරේ නැත්තම් තේරුම් ගන්න බෑ. මොකද හිතන්නේ මේ අපේ තියෙන චංචල හිතත් එක්ක පුළුවන් වේද සතරක් වූ ආර්ය සත්‍යයක් අවබෝධ කරගෙන ඔය කියන චරිත පරිවර්තනය කරන ප්‍රතිවේද ඥානයට එන්න හිතන්නවත් එපා. විහිළුවටවත් හිතන්න එපා. බෑ. ගැඹුරු අවබෝධ, ගැඹුරු ඩිසිප්ලින් එකක් හිතේ තිබිය යුතුයි. ගැඹුරු ඩිසිප්ලින් එකක් තිබිය යුතුයි. ඒ නිසා එක අරමුණක, සුදුසු අරමුණක, ගැළපෙන අරමුණක සිත පවත්වා ගැනීමේ හැකියාව, ස්කිල් එක, දක්ෂතාවයේ දියුණු කරගත යුතුයි. කයෙන් වචනෙන් සංවර වෙනවා වගේම සිත නානා අරමුණු වලට යවන්නේ නැතුව එකක පවත්වා ගැනීමේ හැකියාවක් තිබිය යුතුයි. ඊට පස්සේ මොකද? හොඳ විභාගයක් සමර්ථ වෙන්න යන කෙනෙක් අවධානයෙන් කියවුවා, ඩිසිප්ලින් එක තිබුණා, ඒක විතරක් මදි. ඒ විෂය නිතර නිතර සිටිය යුතුයි. එබඳු ප්‍රශ්න කල්පනා කළ යුතුයි. ප්‍රායෝගික ඒ දේවල් දැකිය යුතුයි. විද්‍යාඥයෙක් වෙනවා කියලා හිතන්නකො. නිකන් මෙයා කියවුවට හරියන්නේ නැහැ. ප්‍රැක්ටිකලි ඇප්ලයි කරන්න ඕනේ. මොකද්ද මෙතන වෙන්නේ? මොකද්ද මෙතන න්‍යාය? ඒ වගේ හිතන කෙනා තමයි අපි කියනවා බ්‍රේක් ත්‍රූ එක ගන්නෙ. අවබෝධය ගැන සොයා ගැනීම, නිපදවීම, න්‍යාය තේරුම් ගන්න. දාර්ශනිකයෙ මොකද හිතන්නේ? එයා නිතර කල්පනා කරන්න ඕනේ මේ දේවල් ගැන. ඒ මාත්‍රකාවේ ඉන්නට ඕනේ. ඩිසිප්ලින් එක තියෙන්න ඕනේ එක අරමුණක ඉන්න පුළුවන් බව. නමුත් ඒකේ නැවත 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 යෙදෙන්නට ඕනේ. ඕන ශිල්පයක් ප්‍රගුණ කරනකොට එහෙමනේ නේ. චිත්‍ර අඳින්න ගියත් නේද? ජෙම් කටින් කරන්න ගියත්, ඊට පස්සේ මූර්ති ශිල්ප හදන්න ගියත්, මෙයා මේක ඉන්නට ඕනේ, මේක යෙදෙන්නට ඕනේ, මේක නැවත නැවත යෙදෙන්නට ඕනේ, සහ ඒකත් ඒක සම්බන්ධයෙන් ගැඹුරින් හිතන්නට ඕනේ. හොඳට නිර්මාණයක් එහෙම කරනකොට මොකද කරන්නේ? ඒක තියලා අපි නිකන් හිතනවා එක ගැන, ඒක කල්පනා කරනවා, ඒකේ අදහස ගන්නවා, මේක ඉන්නට ඕනේ. අනවශ්‍ය දේවල් එක්ක නෙවෙයි, ඒ මාත්‍රකාවේ ඉන්නට ඕන. එතකොට තමයි ඉන්සයිට්ස් එන්නේ. එතකොට තමයි අවබෝධය එන්නේ. එහෙමනම් ආර්ය සත්‍ය මාත්‍රකාවේ ඉඳිය යුතුයි ඔබ. හිත එකඟ කරගත්ත පමණින් හරියන්නේ නැහැ. දුක අවබෝධ කරන්න, දුක ගැන හිතන්නට ඕනේ, දුක ගැන දකින්නට ඕනේ, සමුදය ගැන හිතන්නට ඕනේ, මේක වඩන්නට ඕනේ. ශරීරය ගැන, ශරීරයේ දුක්ඛ ලක්ෂණය ගැන හිතන්නට ඕනේ. තණ්හාවේ තියෙන සමුදය ගැන හිතන්නට ඕනේ. නිර්වාණයේ සැපය ගැන හිතන්නට ඕනේ. මේ විදිහට මේක කල්පනා, මේකත් එක්ක ඉඳිය යුතුයි. මේකට කියනවා විදර්ශනා ඥානය කියලා. බන අහලා කරේ ලොජිකලි තේරුම් ගැනීම. දැන් අපි ඉලක්ක කරන්නේ කොතනද? ගැඹුරු අවබෝධයේ ප්‍රතිවේදේනේ. ප්‍රතිවේදෙන් තමයි චරිත පරිවර්තනය සිද්ධ වෙන්නේ. ඒකට ඉස්සෙල්ලාම ඩිසිප්ලින් තියෙනට, සීලය තියෙන්නට ඕනේ, එකඟ බවක් තියෙන්නට ඕනේ. ඒ චතුරාර්ය සත්‍ය නැමැති මාත්‍රකාවෙහි නැවත නැවත සිටිය යුතුයි. ලැබෙන ලැබෙන අරමුණු, ලැබෙන ලැබෙන සංසිද්ධි ආර්ය සත්‍යයට බහලා හිතන්නට ඕනේ. මේක ඩිසිප්ලින් එකක් නෙවෙයිද? ඩිසිප්ලින් එකක්. මේකට තමයි කියන්නේ චිත්තස්ස ධමතෝ සාධු චිත්තං දන්තං සුඛවහං. චතුරාර්ය සත්‍ය දේශනා කරනකොට තර්කානුකූලව අවබෝධ කරලා ජීවිත පරිවර්තනයේ වෙන ප්‍රතිවේදය අවබෝධ කිරීමට සිත දමණය කරගත යුතුයි. ඒ සිත දමණය කර ගැනීමේ පළමු පියවර සීලයක් ඇති කර ගැනීම, දෙවැනි පියවර සමාධිය ඇති කර ගැනීම, තුන්වෙනි පියවර මේ චතුරාර්ය සත්‍ය එක්කම නුවණින් ජීවත් වීම. ඒකට කියනවා අනුභෝධය කියලා. චතුරාර්ය සත්‍යම කල්පනා කරමින් දුක්ඛය දුක්ඛය ලෙස, සමුදය සමුදය ලෙස, නිරෝධය නිරෝධය ලෙස, මාර්ගය මාර්ගය ලෙස අවබෝධ කර ගැනීම ඒ අවස්ථාවවලදී ඒකට කියනවා අනුභෝධය කියලා. අනුභෝධය තුලින් ලැබෙන ප්‍රතිවේදය තමයි ජීවිත පරිවර්තනය සිද්ධ කරන ප්‍රතිවේදය යනු මාර්ග අවස්ථාව, අනුභෝධය යනු විදර්ශනා ඥානය. ඒකට ඩිසිප්ලින් එක සමාධිය. ඒකට పూర్වෙහි කායික වාචසික සංවරය. එහෙමනම් මේ සත්‍ය අවබෝධ කරගෙන දුකෙන් මිදින්නට චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නට සත්‍ය කිව්ව මොකද්ද මම නැවත මතක් කරොත්, බුදුරජාණන් වහන්සේ දේශනා කරා යමක්, ඒට කිව්ව සත්‍ය කියලා. ඇයි ඒ දේ සැබවින්ම ලෝකයේ ක්‍රියාත්මක වෙනවා, සැබවින්ම ලෝකයේ තියෙනවා, සැබවින්ම විද්‍යමානයි, සැබවින්ම ක්‍රියාත්මක වීමක්. ඒ නිසා ඒක සත්‍යයක් කියලා කිව්වා. උන්වහන්සේ ඒක අවබෝධ කරලා දේශනා කරේ. දැන් අපිට ඒක ඇහෙනවා. හාමුදුරුවෝ බණ කියනවා, පොත්වල ලියලා තියෙනවා. මේක කියවෙනකොට තර්කානුකූලව වැටහෙනවා මේක හරි. මුලින්ම මම කිව්වා සත්‍යයේ වර්ග තුනක් තියෙනවා කියලා නේ. මතකද දැන්? සම්මුති සත්‍ය, ඒක බොරු වෙනවා පරමාර්ථ සත්‍ය ඉදිරියේ. පරමාර්ථ සත්‍යයේ සමහර දේවල් බොරු වෙනවා ආර්ය සත්‍ය ඉදිරියේ. ආර්ය සත්‍යය බොරු කරන සත්‍යයක් නැත. ඒක බුදුරජාන් වහන්සේගේ සීහනාදයක්. මම කියන ගන්නේ ඒක බුද්ධ සීහනාදයක්. මහණෙනි, මම යමක් දුකයි දේශනා කරා නම් කිසිම జగතෙක්ට සහේතුකව සකාරණව හේතු යුක්ති දක්වමින් තර්කානුකූලව එය දුක නොවේයයි ඔප්පු කිරීමක් කළ නොහැකි. මම දුකට හේතුවයයි දමක් දැක්වුවා නම් එය සහේතකෝ සකාරණව කිසිම කෙනෙකුට දුකට හේතුව නොවේයයි දැක්විය නොහැකි. මම යමක් දුක්ඛ නිරෝධයයි දේශනා කරා නම් සහේතුකෝ සකාරණව හේතු යුක්ති සහිතව එය දුක්ඛ නිරෝධයයි දේශනා කරන්නට ප්‍රකාශ කළ නොහැකි, ඔප්පු කළ නොහැකි. දුකෙන් නිරෝධයට මාර්ගය මම දේශනා කරා නම් එය දුක්ඛ නිරෝධ ගාමිනී මාර්ගයේ නොවේයයි යකමකට සහේතුකව සකාරණව හේතු යුක්ති සහිතව දේශනා කිරීමට නොහැකි. කිහිරි කොළවලින් කරන ලද, සියඹලා කොළවලින් හදන ලද ගොට්ටකින් වතුර අරගෙන එන්නට බැහැ වගේ මේ කියන ආර්ය සත්‍යයන් බොරු යයි සකාරණව සහේතුකව යමකට ඔප්පු කළ නොහැකි. එහෙනම් ඉහළම සත්‍ය ආර්ය සත්‍ය. ඒකට ආර්ය සත්‍ය කිව්වේ ඒ නිසා. ඒ ආර්ය සත්‍ය දේශනා කරන ශ්‍රාවකයෝ අපිට ඒක ලොජිකලි තේරෙනවා. මම ඉංග්‍රීසි වචන දාන්නේ තර්කානුකූලව තේරෙනවා. නමුත් චරිත පරිවර්තනය සිද්ධවන්නේ යම් ප්‍රමාණයකට චරිත පරිවර්තනයක් සිද්ධ වෙනවා නැතුව නෙවෙයි. ඒ පරිවර්තනයේ ප්‍රතිඵලයක් ලෙස තමයි ඔබ දන් දෙන්නේ. ඒ පරිවර්තනයේ ප්‍රතිඵලයක් ලෙස තමයි බණ අහන්න එන්නේ. ඒ පරිවර්තනයේ ප්‍රතිඵලයක් ලෙස තමයි සිල් ගන්නෙ. ඒ පරිවර්තනයේ ප්‍රතිඵලයක් ලෙස තමයි අටසිල් සමාදන් වෙන්නේ. ඒ ජීවිත පරිවර්තනයක් තියෙනව නැතුව නෙමෙයි. හිතන්න එපා ජීවිත පරිවර්තනය වෙලා නැහැ කියලා. කොටින්ම කියනවා නම් කවුරු හරි ඇවිල්ලා කිව්වොත් මම මිනිහෙක් මැරුවා කියලා, අනේ අපොයි කියලා කියවෙන්නේම ජීවිත පරිවර්තනය නිසා. ඇයි ඒ? කර්ම විපාක දන්නා වූ නුවණක් ශ්‍රද්ධාවක් තියෙන නිසා. ඒ ජීවිත පරිවර්තනය නිසා තමයි අපි දැවැන්ත අකුසලයන් නොකරන්නේ. ඒ නිසා තමයි මෞපිය උපස්ථාන සිද්ධ කරන්නේ, මෞපියන්ට ගරු කරන්නේ. මේ ජීවිත මේ අවබෝධයක් තියෙන නිසා. නැතුව නෙවෙයි. නමුත් ඒක පරිපූර්ණනේ. පරිපූර්ණ භාවයේ එන්නට නම් පෘථග්ජන ගෝත්‍රය ඉක්මවන්නට ඕනේ. ඒ පෘථග්ජන ගෝත්‍රයේ ඉක්මවන පරිපූර්ණ අවබෝධය ලැබිච්ච දවසට තමයි සම්පූර්ණ ජීවිත පරිවර්තනය සිද්ධ වෙන්නේ. ඒතාකල් අපි පාපයෙන් වැළකී සිටිනවා. නමුත් පව් සිදුවීමේ ඉඩ අපිට තියෙනවා. අපි මිනී මරන්නේ නැහැ. අපි මිනී මරන්න බැරුව නෙවෙයි. අපි ඒක ගන්නෙ මහා උජාරුවටනේ. මට ගහගන්න පුළුවන්. මං ගහන්නේ නැහැ. හැබැයි ඕනම් ගහගන්න පුළුවන්. ඒක ටිකක් අපි අරගෙනනේ වැඩ කරු වැඩ පෙන්වන්නේ නැහැ කියලා කියන්නේ. බුදුරජාණන් වහන්සේ කිව්වා නම් කොහොමදේලි මට ගහන්න පුළුවන් ගහන්න නැතු ඉවසන් ඉන්නවා කියලා. සරණ යයිද ඔබ? නෑ 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 රහතන් වහන්සේට වෙන කෙනෙක්ට ගහන්න බෑ. ශරීර ශක්තිය නැතුව නෙවෙයි ඒ ගහන හිත උපදින්නේ. ඔන්න ජීවිත පරිවර්තනය. ඔන්න අපේ යෝගයේ වෙනස. අපිත් පරිවර්තනයක් වෙලා තියෙනවා. අපි ඒක නිසා තමයි බෞද්ධයේදී අනිවාර්ය ජීවිත පරිවර්තනයක් තියෙනවා. සම්මා දිට්ඨිය නිසාම සම්මා සංකප්ප වාචා කම්මන්ත පරිවර්තනයක් වෙනව නැතුව නෙවෙයි තියෙනවා. ඒ පරිවර්තනයේ ප්‍රතිඵලයක් ලෙස තමයි පය එකමාරක් මේ බණ අහන්න පුළුවන්. නමුත් අපිට ඕනම් පුළුවන් නේද මේක සම්පූර්ණයෙන් බැහැර කරලා අත්හැරලා දාලා පුළුවන්. නමුත් ආර්යයන් වහන්සේට ඒක කරන්නට බෑ. අපි අතින් මිනිස්සෙක් මියයා හැකි අපි හැමෝම ඒක දන්නවා. නමුත් ආර්යයන් අතින් ඒක වෙන්නේ නැහැ. ඔන්න ජීවිත පරිවර්තනේ. ඒ ජීවිත පරිවර්තනේ ලැබෙන්නේ ප්‍රතිවේද ඥානෙ. ඒක විශේෂ එකක්. ඒක ප්‍රතිවේද ඥානෙ. ප්‍රතිවේද ඥානෙ. ඒක තම ගැමුරුයි ඒක. ඒකට උපමාවක් මම කියනවා. මම කලිනුත් කියලා දෙන එකක්. උදාහරණයකට තාත්තලා 3 දෙනෙක් ඉන්නවා. එක තාත්තා කෙනෙක් පෘථග්ජනයි. එක තාත්තා කෙනෙක් සෝවාන්. අනිත් තාත්තා රහත් වෙන්න පුළුවන් නේ. දරුවෙක් හැදුවට පස්සේ රහත් වෙන්න පුළුවන් නේ. බුදුරජාණන් වහන්සේලා කියන්නේ පුතේ. මේ තාත්තලා 3 දෙනා ඉදිරියේ තමන්ගේ දරුවෝ 3 දෙනා කණු 3ක බඳිනවා. උපවා කතාවක්. තාත්තලාගේ අත් බැඳලා තාත්තලත් කණු 3ක බැඳලා දරුවොත් බැඳලා තාත්තලා බලන් ඉන්නකොට ඉතාම ක්‍රූර වදහිංසා දීලා මේ දරුවෝ 3 දෙනා මරනවා. කිසිම තාත්තා කෙනෙක් කැමති වෙන්නේ නැහැ. ඒක අදාහන දෙයක් මම කියන්න අවශ්‍ය නැහැ. දරුවෝ ඉන්නයි දන්නවා ඒක. තාත්තගේ විශේෂ වගකීම දරුවගේ පවුල දරුවා ආරක්ෂා කිරීම. තාත්තට ඇතේනවා මට මගේ දරුවා රකගන්න බැරි වුණා. ඕකනේ තාත්තගේ දෙතෙන හැඟීම. ඒකනේ කලබල වෙන්නේ සමහරව. තාම දැඩි අපිට උනත් අහන් ඉන්නකොට බා මේක ඇත්තරම සිදු වුණොත් අතිශය ඛේදනීය අවස්ථාවක්. අතිශය ඛේදනීය. ඒ මරපු ගමන්ම ඉතාම අහඹු සිදුවීමක් ලෙස පොලිසියට මොකක් කර අහඹු සිදුවීමක් ලෙස ඒ දාම්බරිකයෝ 3 දෙනාම කණුවල බඳිනවා. තාත්තලා 3 දෙනා අතට පිහි 3ක් දෙනවා. දරුවන්ගේ දේහයේ ඉදිරියේ ලේ පෙරි පෙරි තියෙනවා. ඒ ඇතිවන හැඟීම ආමේකය අමු අමුවේ කරපු ඝාතනය තමන්ගේ දරුවා වීම අසාධාරණය මේ සියල්ල අමුෙහි ඔබව දාන්න ගොයි තැනට ඔබ අතින් කවුරුත් නැ බලන් ඉන්නෙත් නැ දකින්නෙත් නැ නී කැලයක් ඇතුළ වෙන්නේ ඔබ අතින් ඔබගේ දරුවා මරපු කෙනා මිය යන්නට ඉඩක් නැද්ද? බොහෝ ලෝකයේ පියවරු අතින් ඒ මිනිස්යා මිය යයි. එපිය සෙනෙහසත් පෘථග්ජන තාත්තා අතින් ඒ මිනිස්යා මිය යෑමෙන් ඉඳ වැඩි සහ මිය යයි. හැබැයි පින්වතුනි එතන ඉන්න සෝවාන් තාත්තා පිහිය දීලා කිව්වත් තමන්ගේ දරුවා අමු අමුවේ මරපු දාමරිකයා ඒ වෙලාවේ හම්බුණත් එයාව මැරීමේ සිතක් උපදින්නේ නැත. ඔන්න වෙනස. එක පොඩි එකක් නෙවෙයි. සෝවන් පියා බණි කෑ ගහයි අඬයි. හැබැයි රහත් පියාට තමන්ගේ දරුවා දරුවට අනුතරක් අනුතර වෙන යන වළක්වනවා. රහත් කියලා ගාලා නෑ වළක්වනවා. නමුත් ඒ මරපු ඝාතකයා කෙරෙහි ද්වේෂ සිතක් ඇති වෙන්නේ නැත. ඔන්න වෙනස. මම කියපු චරිත වෙනස කියන්නේ ඕම එක. පොඩි එකක් නෙවෙයි. මේ වෙනසට එන්නට ඕනේ. මේ වෙනස ඇති කරන අවබෝධයට තමයි ප්‍රතිවේදය කිව්වේ. නිකන් එකක් නෙවෙයි මේක. එක ප්‍රතිවේදය. ඒ ප්‍රතිවේදයට දැන් තේරෙන්න ඕනේ මේක කොච්චර ගැඹුරු අවබෝධයක්ද මේ කියන්නේ කියලා. මේ ප්‍රතිවේදය විභාගයක් පාස් වෙනවා වගේ නෙවෙයි. මේක සසරක් සමර්ථ වීමක්. මේක තමන් තුළ සැඟවිලා තියෙන හැඟීම් මුලිනුපුටා දැමීමක්. වැරදි හැඟීම්, කෙලෙස් හැඟීම්, ද්වේෂේ ද්වේෂේමයි. ද්වේෂය සාධාරණ වෙනුවෙන් කරත් ද්වේෂේ ද්වේෂේමයි. ලෝභේ ලෝභේමයි, රාගේ රාගේමයි. එතන බුද්ධ වචනය. මේක ගලවන්නට ඕනේ දුකින් මිදෙන්නට නම්. ඒ අවබෝධයේ සරිත හැඟීම් පරිවර්තනයේ වීමේ අවබෝධයක් ගැන මේ කියන්නේ. ඒ අවබෝධය කරන්න බෑ සිත දමණය නොකර. දුන්නි ගහස්ස ලහුනෝ යත්තකාම නිපාතිනෝ චිත්තස්ස දමතෝ සාධු චිත්තං දන්තං සුඛවහං. දුන්නි ගහස්ස මේක හැබැයි දමණය කරන්න ලේසි නෑ. කුළුහරක වගේ ලහුනෝ වේගෙන් ඉපදිලා බින්දෙන එකක් සිත. යත්තකාම නිපාතිනෝ කැමැති තැන්වලට යනවා මෙයා. කැමැති තැන්වල පතිත වෙනවා මෙයා. හැබැයි යමෙක් වෙහෙස මහන්සි වෙලා මේ චතුරාර්ය සත්‍ය ධර්මය ප්‍රතිවේද කිරීම වශයෙන් අවබෝධ කරන්නට සිත දමණය කර ගනී නම් සීලෙන් සමාධියෙන් ප්‍රඥාවෙන් සිත සංවර කර ගනී නම් ඒ දමණය සංවරය චිත්තස්ස දමතෝ සාධු ඒ සංවරය යහපත්. චිත්තං දන්තං සුඛවහං ඒ දමණය කරන ලද සිත මහත් වූ සැප සියල්ල එළවයි කියන එකයි දේශනාව. ඉනිසා මතක තියාගන්නට ඕනි අපිට තියෙන්නේ මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු පරම සත්‍ය දහම් අහලා විතරක් නෙවෙයි ප්‍රතිවේද වශයෙන් අවබෝධ කරගන්න. මේකේ තියෙන බරෑරුකම මේකයි. මේ සත්‍ය ලෝකයට කවුරු හරි ප්‍රකාශ කරන්නට එපයි නේද? ප්‍රකාශ කරන්නට ඕනේ. මේක සැඟවිලා තියෙන එකක්. විද්‍යාත්මක සොයා ගැනීම. දැන් උදාහරණයකට කියන්නේ දැන් විද්‍යාවම දන්නේ නැතිනේ. වතුර H2O නේ. හයිඩ්‍රජන් අණු දෙකයි ඔක්සිජන් අණුවයි. මේක සොයා ගන්න නැත්තේ 700 ගණන්වල 800 ගණන්වලනේ. නේද? ඊට කලින් තිබිච්ච වතුර CO2 ඒක H2Oමයි. නේ? ඒක H2O. හොයාගත්ත නේද වතුර H2O. හොයාගත්තට පස්සේ අපි දැන් ඒක කරුණු කරගෙන ඔක්සිජන් ගන්න පුළුවන්, හයිඩ්‍රජන් ගන්න පුළුවන්. ඒක විකන් විභේදනය කරලා ඒක අපි ප්‍රකාශ කරා, අපි ඔප්පු කරා, දැන් අපි අවබෝධයට ආවා. හොයාගත්තත් නැතත් වතුර H2O මතක තියාගන්න. බුදුවරු දේශනා කරත් නැතත් සත්‍ය නම් ක්‍රියාත්මක වෙයි. වතුර H2O ගෙන් මේවා හොයාගන්න බෑ කවුරු හරි මිනිස්සෙක්. හොයාගෙන ලෝකෙට කියන්නේ මේ වැඩ කරන සාමාන්‍ය මිනිස්සුන්ට ඕවා හොයන්න වෙලාවක් නැහැනේ. විද්‍යාඥයෙක්ම හොයලා කරන්නට ඕනේ. ඒකට මහන්සි වෙච්ච කෙනෙක් ඕනකම තියෙන කෙනෙක් මේක කරන්නට ඕනේ. කාමයේ පසුපස දුවන, සැප පසුපස දුවන, ප්‍රසිද්ධියේ පසුපස දුවන, ධනයේ පසුපස දුවන මේ සමාජයකට මේ තියෙන ගැඹුරු සත්‍ය වලින් අවශ්‍යතාවයක් නැහැ. ඒකට කැපවෙච්ච, වෙන්වෙච්ච ශ්‍රේෂ්ඨ පුරුෂයෙක් මේක තනියම අවබෝධ කටයුතුයි. ඒකට යනවා පින්වතුනි, එක ජීවිතයක් දෙකක් පරිශ්‍රණයක් දෙයක් නෙවෙයි, මේක තනියම අවබෝධ කරන්නට අසංඛේය කල්ප ගණන් මහන්සි වෙන්නට කියලා තියෙන එක අවබෝධ කිරීම වෙනයි, තනියම අවබෝධ කරන්නට H2O හොයාගත්තට පස්සේ අපිත් විද්‍යාගාරවල ගිහිල්ලා මේක පරිශ්‍රණ කරනවා. අපිත් කියනවා මෙන්න මේක පරිශ්‍රණව පෙන්නනවා. මම මේක මුලින්ම හොයාගත්ත එකනේ වැඩි. මේක මුලින්ම හොයාගන්නට, චතුරාර්ය සත්‍ය මුලින්ම හොයාගන්නට ලොකු පරිශ්‍රමයකින් මේක කරන්නට ඕනේ. ඒක කරන්නේ මහා පුරුෂේ. ඒ තමයි සම්මා සම්බුදුරේ. ඒ වගේ මහා පුරුෂයේ ලෝකේ පහළවන්නේ කලාතුරකින් පින්නතන. සමහරව ඉන්නවා මේක තනියම අවබෝධ කරනවා. අවබෝධ කරාට කියලා දෙන්නේ අමාරුයි, තේරෙන්නේ නැහැ. උන්වහන්සේට කියනවා පස්සේ බුදුවරු කියලා. සමහරව ඉන්නවනේ තේරෙනවා උගන්නන ලේසි. උගන්නන එක ඒක ස්කිල් එකක්. උගන්නන එක ලේසි නෑ. ඒක වෙනම එකක්. ඒක අවබෝධය විතරක් නෙමෙයි, ඒක වෙනම හැකියාවක් නේ. ගැන්වීම වෙනයි, අවබෝධය වෙනයි. හැබැයි අවබෝධය තියෙන්න ඕන උගන්න, නැත්නම් උගන්නන්න බෑ. උගන්නන්න පුළුවන් කෙනෙක් වීම විශේෂයි. එතකොට මේ චතුරාර්ය සත්‍ය තනියම අවබෝධ කරගෙන තමන්ගේම වචන වලින් ලෝකයේ තියෙන වචන අරගෙන මේක දේශනා කරන්නට පුළුවන් කෙනෙක් වීම විශේෂයි. එවන් පුරුෂයෝ මේ සාරා සංඛේය කල්ප ලක්ෂයටම පහළ වුණේ 28යි. කවර කතාවක්. ඒ පුරුෂයා පහළ වෙලා මේ හොයාගත්ත සත්‍ය ප්‍රකාශ කළා. ඒ ප්‍රකාශ කරපු දෙය ලෝකයේ තියෙන දේවල් එක්ක ක්‍රියාත්මක වෙන දේවල් එක්ක සමපහතයි. එබැවින් මේ ප්‍රකාශනය සත්‍යයි. ඒ සත්‍ය අපිට ලැබෙනවා ඒ පුරුෂයා ලෝකේ පහළ වෙලා ඒක දේශනා කරාම. උන්වහන්සේ පිරිනිවන් පෑ, උන්වහන්සේ දුක අවසන් කරා. නමුත් ඒ දේශනා කරපු දේශනාව සත්‍ය ප්‍රකාශනය ආරක්ෂා කටයුතුයි. ඒ ප්‍රකාශනේ තිබුණ නැත්නම් ඔක්කොම ඉවරයි. ඒ නිසයි මේ ධර්මය ආරක්ෂා කරගෙන ආවේ. නොකා නොබී ආරක්ෂා කරන් ආවේ. ආලදින කතාවනේ. බැමිණි තියා සෑය කාලේ කන්න බොන්න නැතුව හරි මේක රැකගෙන ආවේ එකයි. මොකද මේක තනියම ආબોධ කරන්න බෑ. ඒ කාලේ ලියලත් නෑ. මුඛ પરම්පරාවෙන් ආවේ. මේක රැකගෙන ආව කොහොම හරි මේ ප්‍රකාශනය බුද්ධ අනුශාසනාව මේ තර්කය. හැබැයි පින්වතුනි මතක තියාගන්න, ඒක හැමදාටම ලෝකේ පවතින්නේ නෑ. යම් කලෙක මේක ලෝකයට අමතක වෙනවා. ඒක අමතක වෙන්නේ වෙන කිසිවක් නිසා නෙවෙයි, ලෝකයා විසින් මේක අමතක කරලා දානවා. ලෝකයා විසින් මේක අමතක කරලා දානවා. වෙන වැඩවලට මුල් තැන දෙනවා, ප්‍රයොරිටිය දෙනවා. ඒක භික්ෂූන් වහන්සේලා අතින් වෙනවා, ගිහියන් අතින් වෙනවා, අවසානයේ දෙවියන් අතින් පවා සිද්ධ වෙනවා. දවසක මේ සත්‍ය ප්‍රකාශනය ලෝකේ නැති වෙලා යනවා. ඒක නැති වුණාට පස්සේ තවත් එබඳුම පුරුෂයෙක් එන්නට ඕනේ මේක අවබෝධ කරගෙන ලෝකයට ප්‍රකාශ කරන්නට. එවන් පුරුෂයෝ දුර්ලභයි. ඒ තත්ත්වයට එන්නට as is must lay ආදී දන් දෙමි. සාමාන්‍ය අයට ඉවසන්නට බැරි දේවල් ඉවසමි. කරන්නට බැරි මහා පරාක්‍රම සිද්ධ කරමි. කාලයක් එන්නට ඕනේ, දීර්ඝ කාලයක් එන්නට ඕනේ. මනුස්ස තිරච්ඡාන ආත්මවල පවා ගුණ පූර්ණේ කරගෙන එන්නට ඕනේ. අතිශය දීර්ඝ ගමනක් මේක. නියත වෙන්න කලින් එන්නට ඕනේ, බුදුවරු ඉදිරියේ නියත වෙලා එන්නට ඕනේ, රජකම් අතහරින්නට ඕනේ, රාජ්‍ය දන් දෙන්නට ඕනේ, අඹුදරුවෝ දන් දෙන්නට. මේක කරන්න පුළුවන් අතිශය දුෂ්කර මහා පුරුෂ කර්තව්‍යයක්. කරනවා කියලා හිතනකත් ලේසි නෑ. ඒ නිසා එවන් පුරුෂයෝ ලෝකේ දුර්ලභයි. මහා බෝධිසත්වවරු ලෝකේ දුර්ලභයි. ඒක කළ හැකි බෝධිසත්වවරු අතිශයම දුර්ලභයි. කළ හැකි වුණත් ඒක කරන බෝධිසත්වවරු ඊටත් වඩා දුර්ලභයි. ඒ නිසා මේ සත්‍ය වචනය දවසක ලෝකේ අමතක වෙනවා බිමතුන. අමතක වුණ දවසට යම් යම් සත්‍යයන් ලෝකයේ තියෙයි මක්ුවනේ. හැම සත්‍යෙම එක එක මට්ටමින් හරිනේ. මම ගමට ගියා කියන එක වැරදිම නෙවෙයි, දාර්ශනික කෝණයෙන් වැරදි. නීතියට වළංගුයි, කර්මයට වළංගුයි. ගමට යන්න නැතුව මම ගමට ගියේ, මම ගමට ගිහලා ගමට ගියේ නෑ කියලා කිව්වොත් එහෙම කර්මෙන් බොරු නේද? ඒකේ සත්‍ය වෙන වළංගු තියෙනවා. ඒ සත්‍යයන් වල ජීවත් වෙයි අපි. ඒ දර්ශන වල ජීවත් වෙයි. ඒ දාර්ශනිකයන්ගේ මත පිළිගනි. නමුත් මේ ගැඹුරුම සත්‍ය, වෙනස් කරන්නට බැරි සත්‍ය ලෝකයට මතු වෙන්නේ කාලෙක. ඒ මතුවෙන කාලයක් ටික කාලයක් තිබිලා සංඝයා ඉන්නකම් රැකිලා තිබිලා. අද නම් ඩිජිටල් ප්ලැට්ෆෝම් වල කාලයක් තියෙයි. ගිහිවතුනුත් මේක අමතක වෙලා, මේක ලෝකෙන් අමතක වෙලා, අමතක වෙලා ගියා. නැවත අර මහා පුරුෂයා පහළ වෙනකම් බලන් ඉන්න ඕනි. දන්නෙත් නෑ බලන් ඉන්නවා කියලත් අපි. සසර යනවා. මතක තියාගන්න, එවන් මහා පුරුෂයෙක් ලෝකේ පහළ වුණා අපේ බුදුරජාණන් වහන්සේට කලින්. ඔහු නමින් කාශ්‍යප, අපි හඳුන්වනවා කාශ්‍යප සම්මා සම්බුදුරජාණන් වහන්සේ කියලා. උන්වහන්සේගේ ශාසනය ඉතා දීර්ඝ කාලයක් පැවතින අතුරුදහන් වුණා. අතුරුදහන් වුණාට පස්සේ මනුලොව මිනිස්සු සුපුරුදු පරිදි සසර යනවා. ඒක නවතින්නේ කාලයේ ගත කරනකොට ධාර්මික රජෙක් ලෝකේ පහළ වුණා. ඒ ධාර්මික රජුරුව ධර්මයෙන් ලෝකේ පාලනය කරනකොට ධාර්මිකව එතුමාට තිබුණා අපි කියන ඉංග්‍රීසියෙන් intellectual curiosity, ගැඹුරු දර්ශනයක අවශ්‍යතාවය. ගැඹුරු දර්ශනයක් ඕනේ අනුව පිළිපදින්න ජීවිතේ. සමහරවිට තියෙනවා මොකක් හරි ගැඹුරු දෙයක් ඕනේ. ඒකට සාමාන්‍යයෙන් නැටුම් ගැයුම් වලින් ඒ වලින් සතුට වෙලා ගත කරන්න බෑ. ගැඹුරක් ඕනේ ජීවිතේ. හිතන්නේ යමක් ඕනේ ජීවිතේට, කණ්ණක් එකක් ඕනේ, ගැඹුරු එකක්. තමලු මට එහෙම එකක් නැහැ. මේ කවුරුත් නෙමෙයි, මේ කාශ්‍යප සම්බුදුරජාණන් වහන්සේගෙන් පස්සේ බුදු වෙන්නට නියත වෙලා ඉන්න මහා බෝධිසත්වයෝ. බුදුවරුන්ගේ අනුශාසනාව නැති කල්හි අපි හැමෝම lost කිව්වොත් අපි හැමෝම අසරණයි. මහා බෝධිසත්වවරු පවා සමහර ජීවිතවල අසරණයි. මේ සත්‍ය අවබෝධ කරන්න එන මහා පුරුෂයා පවා අසරණ වෙන අවස්ථාවක්. මොකද කරේ? දර්ශනයක් නැහැ. Tamanṭa යම් මට්ටමක තියෙන්නේ නැති. නමුත් අර වැලිඩේෂන් එකක් ඕනේ නේ. අපේ දර්ශනය වුණත් අපිට අවශ්‍යයිනේ කවුරු හරි ඥානවන්තයෙක් පිළිගන්නවද බලන්න. ඒකනේ රිසර්ච් වල peer readings දාන්නේ. අපිට අදහසක් තියෙනවා, අපි බලනවා මේක අනිත් අය අතර ඔප්පු වෙනවද, පිළිගනීද ලෝකේ. ඒකෙන් වැලිඩේෂන් එකක් එනවා. ඒක අවශ්‍යයි සමහරුන්ට. බුදු වෙන අත් භවෙදී ඕනේ. එදා තමන් ආමෝද කරා සිංහයා වගේ දේශනා කරා ඉච්චර. ඉතින් මෙන්න යලුවා කවුද බණක් කියන්නේ ඉන්නේ? ජම්බුද්වීපයේ වටේ ඇතෙක් බරට වස්තු එක්ක යවුවා. පොතේ දැක්කනවා පිංගතුනි, එදා ජම්බුද්වීපයේහි බුද්ධ කියන වචනය අවබෝධය ලැබූ කෙනාගේ වචනය අහන්න ලැබුණේ කියලා. මේ කාශ්‍යප බුද්ධ ශාසනයයි අපේ බුද්ධ ශාසනය අතර කාලය හැටි මහා බෝධිසත්වයන්ට බණ අහන්න හමුන්නේ. ඊට පස්සේ තමයි මොකද කරේ? මම එහෙනම් තනියම ගිහිල්ලා මම හරි මේක හොයාගන්නවා කියලා රාජ්‍ය අතහැරලා ගියා. ਉਹ අපි හඳුන්වනවා කවුද? දහම් සොඬ රජු කියලා. සොඬ කියලා කියන්නේ සොඬ කියන එක. සුරා සොඬ කියන්නේ කවුද? සුරාවට ලොල් වෙච්ච කෙනෙක්. දහම් සොඬ කියන්නේ කවුද? ධර්මයට අවශ්‍ය ලොල් වෙච්ච. ධර්මේ නැතු ඉඳ සුරා සොඬාට සුරාව නැතු ඉන්න බෑ. දහම් සොඬට ධර්මයේ නැතුව රාජ්‍ය කරන්න බෑ. මං ගියා. එතකොට තමයි අර සක්‍රිය ඇවිල්ලා අර කතාව තියෙන්නේ. යක්ෂ වේශයෙන් කියනවා ඔබ මේ පර්වතයට නැගලා මගේ මුඛයට පැන්නොත් ඒ වෙලාවේ මම බණ පදයක් කියන්නම්. හැබැයි මට ගොදුරු වෙන්න ඕනේ. හිතනවා බණක් අහන්න නැතුව අවුරුදු 100ක් ජීවත් වෙනට වඩා ගැඹුරු ධර්මයක් මොහොතට තියෙනවා කියලා විශ්වාසයක් ඇත්ත කියලා කියනවා. එහෙනම් ඒක අහලා ගන්න එක හොඳයි කියලා ඒලා දෙයක් කරනවා. අන්තර නැරෙන්නේ නැහැ. මතක තියාගන්න. මේ බුද්ධ ශාසන දෙකක් අතර කාලේ අපිට යම් යම් සත්‍යයි අපි සුගතියට යයි අපි හොඳ දේවල් කරයි සමාජෙ සැපවත් වෙයි අඩුපාඩුත් වෙයි ඒක සසර හැටි හැමදාම දුගදී ඉන්නවා කියලා නෑ දුගදීට ගියාම ගැලවෙන්න ලේසි නෑ නමුත් සුගතියට එනවා රක්ම ලෝකෙට යනවා කුලාල්ප විනාශයේදී මේකේ කැරකි කැරකි කැරක මේ උපදින උපදින වාරයක් පාසා මිය යනවා උපදින උපදින වාරයක් පාසා ප්‍රියයන්ගෙන් වෙන් වෙනවා මේ සියල්ලට මූණ දෙදී සසර හැරිසරනවා සැරිසරනවා අර කියපෝ ගැඹුරු සත්‍ය වචනය හම් වෙන්නේ නැහැ. එහෙනම් ඒක ලැබිලා තියෙන අවස්ථාවේදී මේකෙන් උපරිම ප්‍රයෝජන ගන්න. ඊළඟ භවයේ මිනිස්සෙක් වුණත් මේ මිනිස්සයා ජීවත් වෙන පරිසර සාධක මත වෙන පැතිවලට අපිට යන්න වෙන්න පුළුවන්. ධර්මයෙන් මගහැරෙන්න පුළුවන්. දිව්‍ය ලෝකයේ ගිහිල්ලා කාම සැපයට ලොල් වෙන්නත් පුළුවන්. එනිසා මහා බෝධිසත්වෝ සමහර අවස්ථාවල කාමු රාගුම් මත්තකේ කියලා ඉඳලා දෙනවා. කාමයේ අතහැර ගන්න බැරි දැඩිසේ බැඳිලා ඉඳලා දෙනවා. වෙන්න පුළුවන්. ඒ නිසා මේ ලැබිච්ච අවස්ථාවේ ඔබගේ සිතේ කෙලෙස උත්සන්න අඩු නම් ඒ උත්සන්න අඩු නිසා තමයි පැය දෙකක් බණ අහන්න පුළුවන්. ඒ නිසා තමයි ධර්මයේ මේ පින්වතුන් හැසිරෙන්නේ භාවනා කරන්නේ. ඒ භාවයේ අවස්ථාව ලැබිච්ච අවස්ථාවේ උපරිම ප්‍රයෝජන අරගෙන උපරිම අනුභෝධයකට යන්න පුළුවන් තරම් ප්‍රතිවේදයට ලං වෙන්න පුළුවන් තරම් ධර්මයේ සිත දමණය කරගන්න ආහන බණ ක්‍රියාත්මක කරගන්න එහෙම කරනකොට ටිකෙන් ටික අපි ප්‍රතිවේදයට ලං වෙනවා මේ ජීවිතේ බැරි වුණත් යම් දුරක් ගෙයලා දවසක බුද්ධ ශාසනයකදී හරි මේ ප්‍රතිවේදය ළඟා කරගන්න පුළුවන් වෙනවා ඒ සඳහා සියලු දෙනාටම චිත්ත දමනය ඇති කර ගන්නට ලැබේවා ලැබේවා කියන මම ආශිර්වාද සිද්ධ කරනවා. අද දවසේදී පැය දෙකකට ආසන්න කාලයක් ධර්ම දේශනාවක් සිද්ධ කරන්න යුතුනේ. අද දිනේදී අපේ මහේෂිකා නාරංගොඩ මෙනවිය විසින් තමන්ගේ පවුලේ ඥාතීන් සමග මෙම උත්තම ධර්ම දානමය පුණ්‍ය කර්මය සිද්ධ කරපු නිසායි බොහෝ කාලයක පටන් තමන්ගේ පවුලේ අයත් සමග විශේෂයෙන් ශාසනික ලැබියාවෙන් යුක්තව පින්කම් රාශියක් සිද්ධ කරන පින්වත් මහත්මියක් අන්තර්ජාතික ථේරවාද ධර්මයටත් ධර්මායතනයටත් විශේෂ අනුග්‍රහයන් සිද්ධ කරනවා. ඉතින් විශේෂයෙන් ආරාධනා කරන්නට යෙදුනා මාස දෙකකට විතර කලින් ඇවිල්ලා පුළුවන් ද මේ කාර්ය බහුලත්වයේ යටතේ මේ ධර්ම දේශනාව සිද්ධ කරන්න කියලා. එතුමිය නිසා මම මේක බාරගත්තා. සාමාන්‍ය ප්‍රසිද්ධ ධර්ම දේශනා කරන්නට මට අවකාශ අඩු නිසා. ඉතින් එතුමියගේ මේ ආරාධනාව නිසා තමයි මේ ධර්මයක් අද මින්වත් හැම දිනාටම ශ්‍රවණය කරන්න ලැබුණේ. ඉතින් එතුමියට අපි ආශිර්වාද කරන්නට ඕනේ තමන්ගේ මේ ජන්මදිනයේ දවසේදී විශේෂ ධර්ම දේශනාවක් සිද්ධ කරවීමෙන් ජනිත වුණා වූ කුසලය බොහෝ දෙනාගේ සිත්වල ජනිත වුණා වූ ධර්ම දේශ ශ්‍රවණමය කුසලය අපගේ සිතේ ජනිත වූ ධර්ම දේශනාමය කුසලයෙන් මේ මහේෂිකා නාරංගොඩ මෙතනිය නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා චිරාත් කාලයක් දීර්ඝායුෂ භුක්ති විඳින්නේ තව තවත් ශාසනයට අප උපකාර කරමින් ශාසනයේ පිහිටාධාර ලබමින් තමන් ප්‍රාර්ථනීය බෝධියකින් ඉක්මනින්ම නිවනින් සැනසෙන්නට මේ ධර්ම දානමේ කුසලය එකලෙස හේතු වේවා වාසනා වේවා කියලා අපි ආශිර්වාද කරමු. අති උතුම් නිර්වාණ ධාතුව අවබෝධ කර ගැනීම පිණිස අපට සියලු බාධක දුරු වේවා කියලා ප්‍රාර්ථනා සිදු කරලා තියෙනවා. මේට වසර 3කට පෙරතුව අභාවයට පත් වූ අපගේ ආදරණීය පියතුමා වන ජයශ්‍රී නාරංගොඩ මහතාටත් කුඩා කල සිටම ධර්ම මාර්ගයේ ආභාෂය ලබා දී කලණ මිතුරු ඇසුර ලබා දුන් අපගේ තමන්ගේ මිත්තණිය වෙන පරලෝසපත් අමරා විජේසිංහ මහත්මියටත් පරලෝසපත් කෝට්ටේ ශ්‍රී නාග විහාරස්ථානයේ ප්‍රධාන දායකයෙකු අපගේ සීයා තමන්ගේ සීයා වන එඩ්මන් නාරංගොඩ මහතාටත් මිලී මාරංගොඩ මිත්තණිය සහ පරලෝසපත් සියලුම ඥාති වර්ගයා බවත්‍රයේ කොතනක සිටියත් ඒ සියලු දෙනාගේම භවගාමී ජීවිත සුවපත් වෙත්වා කලණ මිතුරු ඇසුරම හිමි වේවා පාරමී වැඩි සියලු දෙනාම නිවනින් සැනසෙත්වා සැනසෙත්වා කියලා අපි ආශිර්වාද කරමු. ඒ වගේම එතුමියගේ සුජීවත්ව වසන මෞතුමියත් ඒ සාසනසිතකාමීව ඉතාම ආදර සම්පන්නව ජීවත් වෙනවා. ඉතින් එතුමියටත් පුණ්‍යානුමෝදනාවක් සිද්ධ කරනවා. තමන් සමගේ අප සමගේ ජීවිමවකට ප්‍රදීප ස්තම්භයක් වෙමින් නිරන්තරයෙන් පින්කම් සඳහා දිරි දෙන්නා වූ සුජීවත්ව වාසය කරන්නා වූ තමන්ගේ දයාබර මෑණියන් වන රාණිකා දේවී නාරංගොඩ මහත්මියට මේ පුණ්‍ය කර්මයේ හේතුවෙන් නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත් සැලසේවා. විංශත් වර්ෂ ආදික කාලයක් දීර්ඝායුෂව විඳිමින් සාසනික සේවය කරමින් කුසල සිතෙන්ම කාලය ගත කරන්න ලැබේවා කියලා අපිත් ආශිර්වාද කරනවා. ඒ වගේම තමන් කරන්නා වූ සෑම පින්කලකටම මහත් වූ ශක්තියක් වූ කල්යාණ මිතුරියක් වූ දයාබර නැගණිය වූ දිනෝෂි විජේනායක මහත්මියටත් පවුලේ සැමටත් විශේෂයෙන් පුණ්‍යානුමෝදනා සිද්ධ කරනවා. ඒ පවුලේ හැම දෙනාමත් විශේෂයෙන්ම ඒ අපේ දිලෝෂි මෙතනිය අශෝක මහත්මයා ඒ දරුවන් හැම දෙනාම විශේෂයෙන් සාසන ස්ථිතිකාමීව සාසනයට උර දෙමින් දය දෙමින් බොහෝ ස්ථාන ඇසුරු කරගෙන කටයුතු කරන ඔවුන්ගේ සියලුම සම්‍යක් ප්‍රාර්ථනා සමෘද්ධ වේවා ඉෂ්ට සිද්ධ වේවා කියනම ආශිර්වාද කරනවා. ආදරණීය නැන්දනිය වෙන ශීලා ඊබට් මහත්මියටත් පවුලේ අනෙකුත් ඥාතීන්ටත් නිදුක් නිරෝගී සුවය චිරජීවනයේ සැලසේවා කියත් ආශිර්වාද කරනවා. ඒ සෑම සියලු දෙනාටම සසර ගමනේ විඩා නොදනේවා. කලණ මිතුරු රන් වැටම නිවන් දක්නා ජාති දක්වාම පවතිවා සුඛපටිපදාවෙන් නිවන් දකිත්වා මේ පින්කම සාර්ථක කර ගැනීමට ඉතාමත් වෙහෙස මහන්සි වූ සියලුම කල්යාණ මිත්‍රයන් සුවපත් වේවා කියලා ආශිර්වාද සිද්ධ කරලා තියෙනවා. ලෝකපාලක සාසන මාමක දෙවිදේවතාවුන් වහන්සේලා මේ මහා කුසලයේ අනුමෝදන් වී මතු මත්තේ පහළවන්නා වූ අනන්තයක් ලෝ සතුන්ගේ සරණ පිණිසම මේ ගෞතම බුද්ධ ශාසනය චිරාත් කාලයක් පවතිවා ආරක්ෂා වී පවතිවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ සියලු පින්කම් අපිට සිද්ධ කරන්න ලැබුණේ මෙවන් වූ උතුම් විහාරස්ථාන නිරුප්‍රද්ධිතව පවතින නිසා. විශේෂයෙන්ම මේ විහාරස්ථානයන් රැකබලා ගනිමින් ප්‍රදේශවාසීන්ට රටට රාජ්‍යයටම සේවය කරමින් වැඩ සිටින බොහෝ විශේෂ සේවාවක් සිදු කරන අප ගෞරවාර විහාරාධිපති පණ්ඩිත වදරවිල සුජාත නම කියන්නට අවසරයි. සුජාත නායක ස්වාමීන් වහන්සේටත් අප සෑම දෙනාම ආශිර්වාද කරන්නට ඕනේ. තවන් වහන්සේගේ සියලුම ශාසනික අභිමතාර්ථයන් මුදුන් පමුණවා ගන්න ලැබේවා. ස්වාමින් වහන්සේ සීලයෙන් සමාධියෙන් ප්‍රඥාවෙන් වැඩෙත්වා. ස්වාමින් වහන්සේ යම් බලාපොරොත්තු වෙන ශාසන බලාපොරොත්තු තිබේ නම් ඒ සියල්ල ඉෂ්ට සිද්ධ කිරීමට ලෝකාර්ථ චර්යාව සිද්ධ කිරීමට නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත් සැලසේවා. තමන් වහන්සේ ප්‍රාර්ථනීය බෝධියකින් නිවනින්ම සැනසේවා කියලා අපි ආශිර්වාද සිද්ධ කරමු. ඒ වගේම විහාරස්ථානයේ වැඩසියා වූ රටක් රාජ්‍යයක් පිළිගත්තා වූ මේ මාදුලුවාවේ සෝමිත මහා ස්වාමින් වහන්සේටත් මේ පින් අනුමෝදන් කරමු. උන්වහන්සේගේ භව ගමන සුවපත් වේවා. උන්වහන්සේ ඉන්නා වූ තැනකින් මේ පින් අනුමෝදන් වීමෙන් තමන් වහන්සේ පාලනය කර රැකබලා ගත්තා වූ මේ විහාරයේ සිට සිද්ධ කරා වූ මේ පුණ්‍ය කර්මය අනුමෝදන් වීමෙන් ඒ මාදුලුවාවේ ස්වාමින් වහන්සේගේ සසර ගමන සුවපත් වේවා. පුණ්‍ය ජීවිතයේ තව තවත් වර්ධනය වී ඉක්මනින්ම පාරමී සපුරා නිවනින්ම සැනසීම ලබත්වා කියලා අපි පින් අනුමෝදන් සිද්ධ කරමු. විහාරස්ථානයේ වැඩවාසය කරන කුඩා ස්වාමින් වහන්සේලාගේ පටන් සියලුම මහා සංඝරත්නය නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා. ස්වාමින් වහන්සේලා ආයුෂයෙන් වර්ණයෙන් සැපයෙන් බලයෙන් වැඩි බුද්ධ ශාසනයට ලය දෙමින් ස්වාමින් වහන්සේලාගේ සියලු ශාසනික අභිමතාර්ථයන් මුදුන් පමුණුවා ගන්නට නිදුක් නිරෝගී සුව සැලසේවා, නිවනින්ම සැනසෙන්න ලැබේවා කියලා අපි ආශිර්වාද කරමු. ඒ වගේම මේ දිනු නාරංගොඩ පවුලේ මේ හැමදෙනාගේම විජේනායක පවුලේ හැම නමින් පෙරලව ගියත්, ඒ වගේම ධර්ම දේශනාව ශ්‍රවණය කර හැමදෙනාගේම නමින් මිය පරලෝකයේ යම් ඥාතිවරු පිංපින් බලාපොරොත්තු වෙමින් සිටිනම් ඒ සියලු දෙනාම මේ පින් අනුමෝදම් වෙත්වා. අනුමෝදම් වීමෙන් දුකටපත් වූ දුකෙන් අත මිදෙත්වා, සැපයටපත් වූ සැපෙන් අභිවර්ධනය වී කෙලවර නිවනින්ම සැනසීම ලබත්වා කියලා පින් අනුමෝදම් කරමු. ආත්මාරක්ෂක වූද, ලෝකපාලක වූද, මෙම විහාර සේනාසනයට අධිග්‍රහිත වූද සම්‍යක් දෘෂ්ටික දිව්‍ය රාජ මණ්ඩලය මේ පින් අනුමෝදන් වීමෙන් දෙවියෝද දිව්‍යමේ ආයු වර්ණ සැප බල ප්‍රඥාවන්ගෙන් වැඩෙත්වා. බුද්ධ ශාසනයේද චිරාත් කාලයක් ආරක්ෂා කොට දෙවියෝද ප්‍රාර්ථනීය බෝධි ඥාන වලින් නිවනින්ම සැනසීම ලබත්වා ලබත්වා කියලා පින් අනුමෝදන් කරමු. විශේෂයෙන්ම මේ මීට දින දෙකකට කලින් ඉතාම හදිසි ඛේදවාචකයකට ප්‍රාප්ත වුණු ඒ බුද්ධ ශාසනයේ නිරුප්‍රද්ධිතව බැබලෙමින් පවතින මියන්මාර් දේශය තායිලන්ත දේශයටත් මහා විනාශයක් සිද්ධ වුණා. අප සිද්ධ කරා වූ මේ ධර්ම දේශනාවේ අනුභවයේ ඒ යම් සත්ව ප්‍රජාවක්, මනුස්ස ප්‍රජාවක්, ස්වාමීන් වහන්සේලා පිරිසක් ඒ සුන්මුන් අතර හිර වී සිටිනම්, ආපදාවට පත් වී සිටිනම්, උන්වහන්සේලාගේ දිවි රැකේවා. උන්වහන්සේලාවත් නිරුප්‍රද්ධිතේ සියලු දෙනාම නිරුප්‍රද්ධිතව බේරා ගැනීමට සේවාවන්ට හැකියාව ලැබේවා. එවන් වූ විපත් වලින් එම සුන්දර භූමිය නැවත ලක් නොවේවා කියලා විශේෂයෙන් මම ආශිර්වාද සිද්ධ කරනවා. අවසාන වශයෙන් හිතායිත මදහත් සකල ලෝක සත්වයාට මේ පින් අනුමෝදන් වීමෙන් සියලු සත්වයෝ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, මිසදිටු ගත්තෝ සමිදිටු වෙත්වා, තිසරණ සරණ යෙත්වා, කෙලවර නිවනින්ම සැනසීම ලබත්වා කියලා පින් අනුමෝදන් කරමු. ඒ වගේම අවසාන වශයෙන් ධර්ම දේශනාව සංවිධානය කරා වූද, ආරාධනාව කළා වූද, පුද පූජා පැවැත්වා වූද, පිළිගැනීම් සිදු කරා වූද, ධර්ම ශ්‍රවණය කරා වූද, හිත පින් අනුමෝදන් වුණා වූද සෑම සියු දිරාට මම ආශිර්වාද කරනවා. පින්වත් හැම දෙනාගේම ජීවිතවලට සෙතක් ශාන්තියක්, යහපතක්, අභිවෘද්ධියක්ම සිද්ධ වේවා. කරන කියන රැකී රක්ෂා කටයුතු, ගේ දොර වැඩ කටයුතු, දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා. එළන හුස්ම රැල්ලක් ගානේ, ගෙවෙන තත්පරයක් ගානේ, තබන පියවරක් ගානේ, රත්නත්‍රයේ සතු අසීමිත ගුණානුභාව බලයෙන් නිරතුරු ආරක්ෂාව සැලසේවා. ගිනි ජල වස විස විපත්ති වලකීවා. කල්ප වෘක්ෂයකින් භද්‍ර ගටයකින් මින් සියලු සම්‍යක් ප්‍රාර්ථනා සමෘද්ධ වේවා. උපනුපන්නාත් එයින් පමණක් ලෞකික දියුණුවෙන් පමණක් සෑහීමට පත් නොවී ආධ්‍යාත්මයේ දෙසට තව තවත් සිත නැඹුරු වේවා. සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයෝ පෙරපස මෝරණ සඳක් මෙන් දිනෙන් දින දියුණු වේවා. චතුරාර්ය සත්‍ය ධර්මය ප්‍රතිවේද කිරීමට කායික සංවරය, මානසික සංවරය ඇති වේවා. අනුබෝධ ඥානය දියුණු වේවා, විපස්සනා ඥාන දියුණු වේවා. උපනුපන්න ආත්ම භාවයන් හේදී දිවි මිනිසාදී සුගති සම්පත් වින්දනය කරමින් ප්‍රතිරූප දේශ වාසයේ ත්‍රි හේතුක ප්‍රතිසන්ධිය, ජාති ස්මරණ ඥානිය සහ සම්මා දිට්ඨිය ඇති උපත ලබා සුවසේ පාරමී සපුරා බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා නිවී සැනසී පැමිණ වදාළ ශාන්ති ලක්ෂණ නිර්වාණ ධාතුවෙන් සැනසෙන්නටම මේ සියලු කුසලයෝ එකලෙස හේතු වේවා, වාසනා වේවා කියලා ප්‍රාර්ථනා පිහිටුවා ගමු. එසේ ප්‍රාර්ථනා පිහිටුවාගෙන දෙවියන්ට ඥාතීන්ට ගාථා කියා පින් අනුමෝදන් කරමු. ඉදං වෝ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ, ඉදං වෝ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ, ඉදං වෝ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ආකාශක්ඛා ච බුම්මණ්ඩා දේවා නාග මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදෙත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාසනං. ආකාශක්ඛා ච බුම්මණ්ඩා දේවා නාග මහින්దికා අනුමෝදෙත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ දේශනං. ආකාශක්ඛා ච බුම්මණ්ඩා දේවා නාග මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදෙත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාවකං. චිරං රක්ඛන්තු ත්වං සදා. විමිනා පුඤ්ඤ කම්මේන වාමේ බාල සමාගමෝ සතන් සමාගමෝ හෝතු යාව නිම්බාන පත්තියා විමිනා පුඤ්ඤ කම්මේන වාමේ බාල සමාගමෝ සතන් සමාගමෝ හෝතු යාව නිම්බාන පත්තියා විමිනා පුඤ්ඤ කම්මේන වාමේ බාල සමාගමෝ සතන් සමාගමෝ හෝතු යාව නිම්බාන පත්තියා විදම්මේ පුඤ්ඤ කම්මං ආසවග්ගයා වාං හෝතු විදම්මේ පුඤ්ඤ කම්මං ආසවග්ගයා වාං හෝතු විදම්මේ පුඤ්ඤ කම්මං ආසවග්ගයා වාං හෝතු සබ්බ දුක්ඛා පමුඤ්ජතු
මහා සංඝ රත්නය වෙනුවෙන් ආශිර්වාද කරනවා වන්දනා කරගන්න
සම්භීතියෝ විවංජන්තු සම්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායෝ සුඛී දීඝායුකෝ භව අභිවාදන සීලිස නිච්ඡං බුද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති හිමිනාතේ සමිජ්ජතු